चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्तं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स भिन्नत्नि महा सतरातिपट्टान सूत्रे न्याय वशयं न्यायात्मक वशयं मे सतरातिपट्टान सत्य बोधिपाक्षिक धर्म्यान पूर्णेवन आकार्य आनपान सति समाधिय वैडिन्मट उपकारवन पिलिवेत मार्गय न्यायक वशयं विग्रह करा मे आनपान सति समाधिय प्रायोगिक क्रियावाक्खटियट मार्गचर्यावाक्खटियट ओनम नूगत केनकुट उनात तेरुंगान्न पुलुवां तेरुंग अरगन अनुगमनय करन्न पुलुवां आकारयट बुदुहामुदुरुवो समहरक सूत्रवल देशना कला एइन एक सूत्रयक तमा गिरिमानंद सूत्रय अद अपि बलापोरोत्तु वेन्ने मे गिरिमानंद सूत्रये तियन मे निवन मग නිවනට මඟ විග්‍රහ කරන්න. මේ බුදුහාමුදුරුව ජේතවනාරාමේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ ඉන්න අවස්ථාවක සිදු වූ සිද්ධියක් තමයි මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ. ඒකං සම්‍යං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තේනකෝපන සමේන ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලෝ ගිලානු අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං එත්තද වූච ආයස්මා බන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලෝ ගිලානු සාදුවන්තේ භගවා යේන ආයස්මා ගිරිමානන්දෝ තේන උපසංගමිතු අනුකම්පං උපාදායති සචේකෝ තං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා භාසෙයාසි තානංකෝ පණේතං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා සුත්වා සෝ ආබාධෝ තානසෝ පටිප්පසම්බෙය්‍ය යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා සුත්වා සෝ ආබාධෝ තානසෝ පටිප්පසම්බෙය්‍ය යම් කිසි ගිරිමානන්ද භික්ඛු කෙනෙක් එක්කෙනෙක් නෙමේ ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා සුත්වා මේ දස සංඥා මේ දේශනා කරන දස සංඥා නිවැරදිව අහලා දැනගෙන සුත්වා ඒක භාවිතයට ගත්තොත් සෝ ඒ පුද්ගලයා ආබාධෝ තානසෝ පටිප්පසම්බේ සියලු ආබාධ වලින් මේ සංසාර දුකෙන් මිදී නිදහස් වෙනවා කියලා කිව්වා. දැන් මෙතන නමක් තියෙනවා ගිරිමානන්දෝ මේ සූත්‍රය ගිරිමානන්ද සූත්‍රය ගිරිමානන්ද කියන නමක් තමයි තියෙන්නේ. මේක මාගදී වචන තුනක්. ගිරි එක වචනයක්, මා එක වචනයක්, නන්දි තවත් වෙන. නන්දි කියන්නේ කැමැත්ත. කැමැත්ත, ඡන්දය, නන්දි, නන්දි රාග සහගතා. එනිසා නන්දි කියන්නේ කැමැත්ත. මා කියන්නේ මිදී නිදහස් විය යුතු. මේ මිදී නිදහස් විය යුතු දුක්ඛන්ද ගිරි කියන්නේ කන්ද මේ පංචස්කන්ධය මේ දුක්ඛන්ද මිදී නිදහස් විය යුතු දුක්ඛන්ද කැමැත්තෙන්ම නන්දි වලින් ඒක උපාදානය කරගෙන අල්ලගෙන මේ දුක්ඛිත බාල ගිලාන ආබාධ තත්වයටපත් වූ සියලු දෙනා ගිරිමානන්දලා එක්කෙනෙක් එහෙම නෙමෙයි ඒ නිසා මේ පංචස්කන්ධය නැමැති දුක්ඛන්ද කැමැත්තෙන්ම සතුටෙන්ම මේ ඡන්දයෙන්ම චන්ද්‍රාගයෙන්ම අල්ලගෙන ඒ දුක්ඛන්ද උපාදානය කරගෙන දුක් විඳින දුක්ක බාල ගිලාන ආබාධිත තත්ත්වයට පත් වූ සියලු පුද්ගලයෝ ගිරිමානන්දල. එකයි කිය යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා සුත්වා එහෙම මේ රෝගය මේක සියලු පෘථග්ජන පුද්ගලයන් තුළ තියෙන රෝගයක්. එක පුද්ගලයෙක්ගේ රෝගයක් නෙමේ. සියලුම පෘථග්ජන පුද්ගලයෝ සියලුම අර සබ්බේ පූතු පෝතු ජනිකා උම්මත්තකා කිව්ව මේ සියලුම පුද්ගලයෝට ගිරිමානන්දල කියන්නත් පුළුවන්. ඒ නිසා මේ ගිරිමානන්ද කියන්නේ එක හාමුදුරු නමක් නෙමේ. නමුත් අද දැන් සම්මතයෙන් මේ කියනකොට උගන්වනකොට කියා දෙනකොට ගිරිමානන්ද සූත්‍රය කියන්නේ එක්තරා හාමුදුරු නමක් හිටියා. ඒ කාලේ බුදු හාමුදුරුවෝ ඉන්න කාලේ ආනන්ද හාමුදුරුවෝ ඒ හාමුදුරුවන්ව බලන්න ගියා. ඒ හාමුදුරුවෝ ඇඳක නිදාගෙන හිටියා. බොහොම දුකින් බාලව ගිලානව ලෙඩ වෙලා අවවාදයට පත් වෙලා නැගිටින්නවත් බැරුව ඒ හාමුදුරුවන්ට පස්සේ ආනන්ද හාමුදුරුවෝ බුදු හාමුදුරුවන් ගාවට ගිහිල්ලා කිව්වා මෙහෙම හාමුදුරු නමකට සනීප නැහැ. මේකට උපදේශක් දෙන්න කියලා. ඒ අනුව මේ දස සංඥා ඉගැන්නුවා. ඒ අනුව දස සංඥා ගිහිල්ලා කවුරු හරි ගායනා කළාම සජ්ජායනා කළාම කිව්වාම ඒ හාමුදුරුවෝ මේ රෝගයෙන් නැගිටලා මේ රෝගය සුවපත් වෙලා ආව කියන එක තමයි අද සම්මතයෙන් සම්ප්‍රදායෙන් කියන්නේ. මේ එහෙම එකක් නෙමෙයි. මේක මේ සියලුම පෘථග්ජන පුද්ගලයන්ගේ රෝගයක්. මේක සියලුම පෘථග්ජන පුද්ගලයන්ගේ තියෙන සංසාර රෝගය. මොකද්ද මේ පංචස්කන්ධේ නැමැති ගිරි මිදී නිදහස් විය යුතු ඒ දුක්ඛන්ද කැමැත්තෙන්ම උපාදානය කරගත්ත සියලු පුද්ගලයන්ට මේ දුක්ඛන්ද උරුම වෙනවා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ දස සංඥා බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළේ එක පුද්ගලයෙකුට, එක භික්ඛුවකට, එක ලෙඩෙකුට, එක රෝගියෙකුට නෙමේ, සියලුම පෘථග්ජන සංසාර රෝගීන්ට. ඒ සියලු පෘථග්ජන රෝගීන්ටම මේ දස සංඥා නිවැරදිව තේරුම් අරගෙන භාවිතයට ගත්තොත් මේ රෝගයෙන් පෙළෙන සියලු රෝගීන්ට රෝගය සුවපත් කරගන්නට මේක අද්දුටු සත්ත නිවැරදි බෙහෙතක්. ඉතින් ඒක නිසා පෘථග්ජන පුද්ගලයෝ, දුක් විඳින මිනිස්සු, දුක්ඛිත ආබාධ බාල ගිලාන වූ ඇයට මේ දස සංඥා ආනපාන සති සමාධිය හැටියට තේරුම් ගන්න පුළුවන් නම්, භාවිතා කරන්න පුළුවන් නම්, එතෙන්දී මේ ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරනකොට මේ රෝගයෙන් මිදී නිදහස් වෙලා මගඵල ලැබලා මේ සංසාර රෝගයෙන් සදහටම මිදී නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේක මේ එහෙම එසේ මෙසේ මේ සාමාන්‍යයෙන් ඔය උඩින් පෙනෙන මතු පිටින් පෙනෙන පද පරමාර්ථය නෙමෙයි මේක තියෙන්නේ. ඊට වඩා බොහොම ගැඹුරු අර්ථයක් මේ සූත්‍රයේ මේ දස සංඥාවල තියෙන බව තේරුම් ගත යුතුයි. ඊළඟට මෙහෙම කියලා කතමා දස මොනවද මේ දස සංඥා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බලෝකේ අනුබිරත සංඥා, සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා, ආනපාන සති කියලා 10 විග්‍රහ කළා. මේ කිව්වේ විග්‍රහ කළේ මාගදී භාෂාවෙන්. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ දේශනාව මේ කියලා තියෙන ලියලා තියෙන දේ මාගදී භාෂාවේ ලියලා තියෙන වචන. අර අපි මේක දැන් ලිඛිතව මේ විදිහට ලිව්වට මේක හොඳට තේරුම් ගන්න ඕන අනිත් පැත්තයි දැන් කණපිට ගහලා මේ ලිය වෙලා තියෙන්නේ. මේක හොඳට තේරුම් ගත යුතු දෙයක්. දැන් මෙතන බුදුහාමුදුරුව මේ දස සංඥා ඉදිරිපත් කළා. මේකේ දෙවෙනි පැත්තක් තියෙනවා. දෙවෙනි පැත්ත තමන් විසින් අර පඤ්ඤත්තසයන් දම්මෝ නයන් දම්මෝ දුප්පඤ්ඤස්ස. ඒ නිසා මේ බුදුහාමුදුරුව මේ සියලු දේ කියන්නේ එක පැත්තයි කියන්නේ. ඒක බුදුහාමුදුරන්ගේ ක්‍රමයක්. සමහර විට වෙන තැනක කියනවා අනිත් පැත්ත. නමුත් කෙනෙකුට හිතන්න නිවහල්ව නිදහස්ව හිතන්න ඉඩ තියලා එක පැත්තක් විතරයි බුදුහාමුදුරුව කියලා තියෙන්නේ. ඒ අනුව දැන් මෙතන මේ අනිත්‍ය සංඥා කියන එක අපි දැන් සිංහලෙන් කිව්වට මේකේ සංඥාවේ අනිත්‍ය බව. මේ සංඥාව කියන්නේ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා හයක් තියෙනවා. ඒ වගේම අතීත සංඥා, අනාගත සංඥා, වර්තමාන සංඥා, දුර සංඥා, ළඟ සංඥා, සියුම් සංඥා, අජ්ජත්තික බාහිර මෙහෙම තව සංඥා තියෙනවා. ඒ වගේම චක්කු සංචේතනා, සෝත සංචේතනා මේ ඔක්කොම සංඥා. මේ සංඥාව පෘථග්ජන ලෝකයා නිච්චසේ සුඛසේ අත්ථසේ අරගන්නවා. ඒක තමයි අර දුක්ඛිත බාහල ගිලාන ආබාධ තත්වයට අර ගිරි මා නන්දි කියන තත්වයට පත් වෙන්නේ. මේ සියලු සංඥා යම් කිසි කෙනෙකුට ප්‍රිය නම් මනාප නම් මිහිරි නම් ඒ සංඥාවට පෘථග්ජන පුද්ගලයා තණ්හා වෙලා ඇලෙනවා. උපාදානය කරගන්නවා. ඒක නිච්ච වෙනවා. ඒ නිච්ච බව අයින් කරන්න නම් කෙනෙක් මේ සංඥාව නිච්ච නොවන බව, නිච්චසේ පවත්වන්න බැරි බව, කැමැතිසේ රිසිසේ මනාපසේ මේ සංඥාව අපිට ඕන විදිහට පවතින්නේ නැති බව තේරුම් ගන්න සංඥාවේ අනිච්ච බව මෙනෙහි කළ යුතුයි. අනුපස්සනා මෙනෙහි නෙමෙයි අනුපස්සනා කළ යුතුයි. සංඥාවේ අනිච්ච බව අනුපස්සනා කරලා සංඥාවේ නිච්ච බව ප්‍රහාණ කළ යුතුයි. ඒකයි තියෙන්නේ අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති. මෙන්න මේකයි ආනපාන. මෙන්න මේකයි මේ බුදුහාමුදුරුව කියලා තියෙන ධර්මතාවය. එතකොට මෙතන තියෙන්නේ අනිච්ච සංඥා නෙමේ සංඥාවේ අනිච්ච බව අනුපස්සනා කරලා නිච්ච සංඥා පජහති. අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති. එනිසා මේක ආනපාන. අපි මේ සියලු දුක්වලට ආබාධවලට බාහිර ගිලාන බවට පෘථග්ජන තත්වයට පත් වෙන්නේ, ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ, සියලු කළු ධර්ම, කිලුටු ධර්ම හිතක උපදින්නේ, අනුසය උපදින්නේ මේ සංඥාව නිච්චසේ සුඛසේ අත්ථසේ අසීමාණෙන් ගැනීමෙන්. ඒතං මම ඒසෝවාමස්මි ඒසෝමේ අත්තාති. ඒ නිසා සංඥාවේ අනිච්ච බව මෙනෙහි කළා නිච්ච බව ප්‍රහාණය කළ යුතුයි. සංඥාවේ අනිච්ච බව අනුපස්සනා කළා නිච්ච බව පජහති කළ යුතුයි, ප්‍රහාණය කළ යුතුයි. නිච්ච බව තියෙන තාක්කල් ඒ පුද්ගලයා ගිරිමානන්ද කෙනෙක් දුක්ඛිත බාල ගිලාන ආබාධ බව ඒ පුද්ගලයා විසින්ම ප්‍රභාවය කරගන්නවා, නිර්මාණය කරගන්නවා, සකස් කරගන්නවා, දුක් විඳිනවා. ඒක පළවෙනි සංඥාව. සංඥාවේ අනිච්ච බව මෙනෙහි අනුපස්සනා කළා නිච්ච බව ප්‍රහාණ කළ යුතුයි. දෙවෙනි එක සංඥාවේ අනත්ත බව මෙනෙහි කළා අත්ත බව පජහති කළ යුතුයි. අනත්ත අනුපස්සී විහෙරති අත්ත සංඥා පජහති. එතකොට මේ අනත්ත බව තේරුම් නොගත්තොත් අනුපස්සනා නොකළොත් ඒ සියලු පුද්ගලයෝ මේ අර සන්තං අත්ති අනන්ත බව මෙනෙහි කළොත් අසංතං නත්ති. දැන් අර ඊයේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කීප පොලකම මේ තිබ්බා බොජ්ජංගවල, ඒ වගේම ආයතන මේ පබ්බේ, ඒ වගේම ස්කන්ධ පබ්බේ නැහැ මේ නීවරණ පබ්බේ මේ සියලු තැන්වල තිබුණා සන්තං අත්ති අසන්තං නත්ති. මේක ඒ නිසා මේ යම් කිසි කෙනෙකුගේ නිච්ච සංඥා තියෙනවා නම් අර අත්ති සන්තං අත්ති, අත්ති සංඥා තියෙනවා නම් සන්තං අත්ති. ඒ නිසා මේ අසන්තං නත්ති වෙන්න සංඥාවේ අනිච්ච බව මෙනෙහි කළා. අර නිච්ච බව ප්‍රහාණය කළ යුතුයි, පජාති කළ යුතුයි. ඒ වගේම සංඥාවේ අනත්ත බව මෙනෙහි කළා. අත්ත බව අසමානීය මමත්වය හිතෙන් ඉවත් කරගත යුතුයි. ඒ වගේම සංඥාවේ අසුභය මෙනෙහි කළා. සුභ බව, සුන්දර බව, අර ගිනිගන්නා ස්වභාවය, ස්වરૂපය, අර දුක්ඛිත බාල ගිලාන භාවයට හේතු වෙන්නේ මේ ගින්දර ගන්නා, ගිනි ගන්නා සුන්දර බව, සුභ බව හිතෙන් අයින් කරන්න ඕන. ඒ නිසා අසුභානුස්සති අසුභ අනුපස්සී විහෙරති සුභ සංඥා පජහති. මේ වගේම සංඥාවේ ආදීනව මෙනෙහි කළා. ආස්වාදය හිතෙන් අයින් කරන්න ඕන. ආදීනව සංඥාවේ ආදීනව අනුපස්සනා කළා. ආදී ආස්වාදය චන්ද්‍රාග විනයෙන්, චන්ද්‍රාග ප්‍රාණයෙන් අයින් කරන්න ඕන. ඒ වගේම සංඥාව පහන කළා. මේ උපාදානය, සමුදය, කාමච්ඡන්දය හිතෙන් අයින් කරන්න, පජහති කරන්න, ප්‍රහාණය කරන්න පුළුවන්. සංඥාම්බි විරාගය මෙනෙහි කළා, අනුපස්සනා කළා. රාගය හිතෙන් ඉවත් කරන්න පුළුවන්. සංඥාවේ නිරෝධ කරලා රෝධ ගැහිම, අර සංචේතන අපැවැත්වීම, සමුදය හිතෙන් ඉවත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සබ්බ ලෝකේ අනභිරත සංඥා. මේ සංඥාවේ අනභිරතය මෙනෙහි කළා. අභිරතය ප්‍රහාණය කරන්න ඕන. මේක මං ටිකක් විග්‍රහ කරනවා. ඉස්සරහදී සංඥාවේ අනභිරතය මෙනෙහි කරන්නේ අභිරතය හිතෙන් අයින් කරන්න. මේ අභිරතය තමා පැවැත්මට උපකාර වන අර පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිඤ්ඤ අභිසංකාර තුන. අභිසංකාර තුනක් තියෙනවා. ඒ අභිසංකාර තමා අභිරත සංඥා. ඒ අනභිරතය මෙනෙහි කරනකොට අභිරත සංඥා හිතෙන් අයින් කරන්න පුළුවන්. ඒ වගේම මේ සංඥාවේ අනිච්ච බව සබ්බ සංකාරේසු, සියලුම සංකාරවලට අදාළව ගැලපෙන ආකාරයට මේ සබ්බේ සංකාරා අනිච්චා තී, සබ්බේ සංකාරා දුක්ඛා තී, සබ්බේ ධම්මා අනාත්තා තී මෙනෙහි කරාම අර අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි අනුපස්සනා කරනකොට නිච්ච සුඛාත්ත හිතෙන් ඉවත් වෙනවා. මේ 10ම තියෙන්නේ ආනපාන සති. එකක් ආන කරනකොට එකක් පාන වෙනවා. ඒ නිසා සංඥාවේ අනිච්ච බව ආන කරනකොට නිච්ච බව පාන වෙනවා. සංඥාවේ අනත්ත බව ආන කරනකොට අත්ත බව ප්‍රහාණය වෙනවා. සංඥාවේ අසුභය ආන කරනකොට සුභ බව, සුන්දර බව ප්‍රහාණය වෙනවා. සංඥාවේ ආදීනව මෙනෙහි කරනකොට, ආනුපස්සනා කරනකොට ආස්වාදයේ හිතෙන් ගැලවිලා යනවා. සංඥාව ප්‍රහාණය කරනකොට අර කාමච්ඡන්දය ආදී සමුදය හිතෙන් අයින් වෙලා යනවා. සංඥාවේ විරාගය ආන කරනකොට රාගය පාන වෙනවා. සංඥාව නිරෝධ කරනකොට අර රෝධය, සමුදය හිතෙන් ප්‍රහාණය වෙනවා. ඒක නිසා මේ 10ම තියෙන්නේ ආන පාන සති සමාධිය ප්‍රායෝගිකව කරන හැටි. ඉතින් ඒක නිසා මේ 10ට වඩා වැඩි දෙයක් ආනපාන කරන්න පුද්ගලයෙකුට, මිනිහෙකුට ඇත්තේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ දස සංඥා සියලු පෘථග්ජන පුද්ගලයන්ට, සියලු ගිරිමානන්දලට, සියලු දුක්ඛිත බාල ගිලාන ආබාධවලට මුල් වූ නිදාන වූ ප්‍රත්‍ය වූ හේතුව හැටියට ඉදිරිපත් කළා, පෙන්වලා දුන්නා, කියලා දුන්නා. කියලා දීලා මේක බුද්ධ මන්ත්‍රයක් හැටියට මේක මේ කියවන්න, ගායනා කරන්න විතරක් කියලා දුන්නු දෙයක් නෙමෙයි. මේක හරියට තේරුම් අරගෙන, ධ්වතාවයේ තේරුම් අරගෙන මේක ආනපාන සති සමාධියේ පිහිටන ආකාරයට භාවිතා කළ යුතුයි. ඒ නිසා දැන් යම් කිසි කෙනෙක් මේ ගිරිමානන්ද සූත්‍රය කියාගෙන යනකොට අනිච්ච සංඥා, අනත් සංඥා, සුභ සංඥා, ආදීන සංඥා, පාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝක යනිරත සංඥා, සබ්බ සංඛාර විනාච සංඥා, අනපන ඕමයි කියන්නේ අද. ඒක කිසිසේත්ම මේ බුද්ධ දේශනාවට ගැළපෙන දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාව විද්වතාවයේ තේරුම් නොගත්තොත් මෙතන මේ මේක නිකං අර වෙද මහත්තයාගේ වේද සීට්ටුව කියවුවටත් වඩා බාල වැඩක් කරන්නේ. ඒක හරියන්නේ නැහැ. මේකේ හැම තැනකම බුදුහාමුදුරුවෝ යම් යම් දේවල් මේකේ හංගලා වගේ තියෙන්නේ. ඒ නිසා ඒක තමයි කිව්වේ අර පඤ්ඤත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. දුප්පඤ්ඤස්ස පුද්ගලයාට මේක නිකං අර වේද සීට්ටුව පමණයි. මේකෙන් මොකද කරගන්න පුළුවන් කියලා කිසිම තේරුමක් ඇත්ති නැහැ. ඊළඟට මේ දස සංඥාම සංඥාවේ අනිච්ච බව, අනත්ත බව, අසුභය, ආදීනවය සංඥාව ප්‍රහාණය කරමින් විරාග, නිරෝධ, සබ්බ ලෝක අනිබිරත් සංඥා, සබ්බ සංඛාර අනිච්ච සංඥා, ආනපාන සති සංඥා, මේ දහයම එකක් සඳහා තමා, මේ එකක් නැති කිරීම සඳහා තමා මේ දහයම මෙනෙහි කළා, අනුපස්සනා කළා, අර ආනපාන කළ යුත්තේ. ඒක මෙතන පෙන්නලා දීලා නැහැ. ඉතින් ඒක පෙන්වන්න දෙන්නේ නැහැ. නමුත් මොකද්ද මේ එක? එක තමයි දුක. දෙක දෙවෙනි වේස දුක. දුක් දෝමනස්. අවිජ්ජා දෝමනස්. ඉතින් ඒක නිසා හිතක ඇති වෙන දුක තමයි අර දුක්ඛිතෝ බාලෝ ගිලානෝ ආබාධිතෝ. ඒක නැති කරන්න තමයි මේ දස සංඥා නිවැරදිව දැනගෙන ආනපාන සති සමාධියට ගැළපෙනසේ භාවිතයට ගත යුත්තේ. මේක මේ ඒ විදිහට ආනපාන සති සමාධියට ගැළපෙන විදිහට තේරුම් අරගෙන කළේ නැත්නම් මේක ඔය වැඩක් වෙන දෙයක් නෙමේ. ඒ නිසා මේක නිකන් ගිරව් වගේ කිය වගේ ඉන්න දෙයක් නෙමේ. ඊට වඩා බොහොම ඉස්සරහට ගිහිල්ලා මේ ආනපාන සති දහයටම ගැලපෙන විදිහට ආනපාන සති සමාධියේ පිහිටන්නට කටයුතු කළ යුතුයි. ඊළඟට මේ දස සංඥාම පොඩි විග්‍රහයක් පෙන්වලා දුන්නා, කියලා දුන්නා. එක එක සංඥාවෙන් කරගත යුතු දේ. කතමාචානන්ද අනිච්ච සංඥා. ඉදානන්ද බික්කු අරඤ්ඤ ගතවා, රුක්ක මූල ගතවා, සුඤ්ඤාගාර ගතවා, ඉති පටි සංකිති. දැන් අරගිරි මන් මේ මහා සතර ඇතිපට්ඨාන සූත්‍රයේ ආනපාන සති සමාධියේ තියෙන මුල් කෑල්ල අර කරුණු පහ එහෙම මෙතනක් තියෙනවා. ඉදානන්ද බික්කු අරඤ්ඤ ගතවා, රුක්ක මූල ගතවා, සුඤ්ඤාගාර ගතවා, මේ අර පල්ලංගං ආභූජිත්වා පරිමුඛං සතින්, ඒක තියෙනවා. නමුත් ඊට පස්සේ රූපං අනිච්චං, වේදනං අනිච්චං, සංඥා අනිච්ච, සංකාර අනිච්ච, විඥානං අනිච්ඡන්ති ඉති ඉමේසු පංචසු උපාදානකං. මේ පංචස්කන්ධය උපාදානය කරන්නේ නිච්චසේ සුඛසේ අත්තසේ දකින නිසායි. මේකේ අනිච්ච බව, දුක්ඛ බව, අනත්ත බව මෙනෙහි කළාම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහේම මේ සංඥාවේ අනිච්ච බව මෙනෙහි කළා, නිච්ච බව අයින් කළාම පංචස්කන්ධය උපාදානය කර ගැනීම නවතිනවා. මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීමේ ඵල විපාක වලින් මිදී නිදහස් වෙනවා. ඵල විපාක තමයි අර දුක්ඛිත බාල ගිලාන ආබාධිත බව. ඒ නිසා මේ අනිච්ච සංඥාවේ අනිච්ච බව මෙනෙහි කළා, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධයේ නිච්ච බව හිතෙන් සහ මුලින්ම අයින් කරගන්න ඕන. මේ පංචස්කන්ධය කිසි තැනක කිසි දවසක කාටවත් නිච්චසේ සුඛසේ අත්තසේ දකින්න, බලන්න, අල්ලගන්න, කැමැතිසේ මනාපසේ පාත්ව ගන්න, නවත්ව ගන්න පුළුවන් කමක් නැහැ. ඒක යථා පරිදි තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ රූපං අනිච්ච, වේදනා අනිච්ච, සංඥා අනිච්ච, සංකාර අනිච්ච, විඥානං අනිච්ච ඇති කියන එක තේරුම් ගත්තාම අර නිච්ච සංඥා පජහති වෙනවා. ඊළඟට මේ පංචස්කන්ධය පිළිබඳව තමයි මේ සංඥාවේ අනිච්ච බව. දෙවෙනි එක කතමාචානන්ද අනත් සංඥා. ඉදානන්ද බික්කු අරඤ්ඤ ගතවා, රුක්ක මූල ගතවා, ඒක හැමතැනටකම තියෙනවා. චක්කුන් අනත්තා, රූපා අනත්තා, සෝතන් අනත්තා, සද්දන් අනත්තා, ගානංගනත්තා ගන්ධංගනත්තා දිවානත්තා රසානත්තා කායානත්තා පොට්ටබ්බානත්තා මනානත්තා ධම්මා අනත්තා. මේ අර අජ්ජත්තික බාහිරේසු ආයතන 10 තමයි අනත්ත. මේ අත්තසේ අපි ගන්නෙ ඇහැ මගේ, කන මගේ, ඒ ඇහෙන් ගන්න රූපය මම මගේ, මේ අර සක්කාය දිට්ඨිය. එනිසා මෙතන හොඳට තේරුම් ගන්න ඕන මේ ආයතන අයින් කළා ඉන්ද්‍රිය ධර්ම බලගන්නන්න මෙන්න මේ සංඥාවේ අනත්ත බව මෙනෙහි කරන්න ඕන. චක්කු සෝත ගාන ජීවා කාය මනෝ කියන අජ්ජත්තික ආයතනත් රූප ශබ්ද ගන්ධ සුවඳ රස සුව පහසු ධම්ම කියන බාහිර ආයතනත් 10 අදාළව මේ අනත්ත සංඥා මෙනෙහි කරලා අජ්ජත්තික බාහිරේසු ආයතනේසු අනත්ත අනුපස්සී විහෙරති උච්චතානන්ද අනත්ත සංඥා ඒ අනුව අත්ත සංඥාව ප්‍රහාණය වෙනවා. ඒ ආයතන 10 මම මගේ කොට ගැනීම නවතිනවා. ඒ අනුව අනත්තානුපස්සී විහෙරී අත්ත සංඥා පජහති වෙනවා. ඊට පස්සේ කතමාචානන්ද අසුභ සංඥා ඉදානන්ද බික්කු ඉම මේව කායන් උද්දම් පහදු තල අදෝ කේස මත්තකා තජ පරියන්තන් පුරන් නානස්පකාර අසුචිනෝ පත්‍ය වික්කති කේසා ලෝමා නකාදන්තා. දැන් මේ අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තිබිච්ච දේවල් මයි මෙතන මේ ගිරිමානන්ද සූත්‍රයෙත්. දැන් මේක තමාර පටිකූල මනසිකාරය. එතකොට මේ සංඥාවේ අසුභය අන්න අසුභ භාවනාව අසුභානුස්සතිය. මේ සුන්දර බව දකින්නෙම ඔය කේසා ලෝමා නකාදන්තා. මෙව මෙනෙහි කළාම පටිකූල මනසිකාරයෙන් කල්පනා කරාම අර නිච්ච බව සුඛ බව අර්ථ බව ඉවත් වෙලා අර ඝන සංඥාව දුව සංඥාව හිතෙන් නැති වෙනවා, දුරු වෙනවා. ඒ අනුව සංඥාවේ අසුභය මෙනෙහි කරලා සුභ බව හිතෙන් අයින් කරන්න ඕන. සුන්දර බව ගින්දර ගන්නා නිසා. ඒ අනුව මේ අසුභානුස්සතිය මෙනෙහි කළා සුභ බව හිතෙන් අයින් කරන්න ඕන. ඒ සඳහා මේ කේසාල වනා නකාදන්තා පටිකූල මනසිකාර පබ්බේ තමයි මේකේ විග්‍රහ කරලා තියෙන්නේ. ඊළඟට කතමාචානන්ද ආදීනව සංඥා ඉදානන්ද බික්කු අරඤ්ඤගතෝ රුක්කමූල ගතෝ ශුන්‍යාගර ගතෝ ආයිති පටිසංචිකති බහු දුක්ඛෝ අයං කායෝ බහු ආදීනෝ ඉති ඉමස්මින් කායේ විවිධ ආබාධා උප්පජ්ජන්ති. දැන් මෙතන මේ රාග ද්වේෂ මෝහ කියන මේ තුනෙන් එකක් හෝ විෂම වුණාම, වෙනස් වුණාම, තුන්දොස් කිපුණාම එකක් විතරක් කිපෙන්න බෑ. දැන් වාපිච්චම් කියන මේ තුන සමනය වෙනව නම් සමතයටපත් වෙනව නම් තුනම සමතයටපත් වෙනවා. එකක් හෝ පොඩ්ඩක් වෙනස් වුණොත් කිපුණොත් සියලු තුන්දොස්ම කිපෙනවා. අපි හිතමුකෝ සෙම්මාබාධයක් ආව කියලා. සෙම්මාබාධයක් ආව ගමන්ම වාතාබාධ පිත්තාබාධ ඇති වෙනවා. ඒ අනුව මේ ආදීනව සංඥා හැටියට කියලා තියෙන්නේ මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වැඩ කරන හැම මොහොතකම අර ගිරිමානන්දලා හැටියට මේ තුන්දොස් කිපෙනවා. තුන්දොස් කිපුණ ගමන්ම 108ක් වූ රෝග පුද්ගලයෙක් තුළ අලුතෙන් හැදෙනවා, සකස් වෙනවා, නිර්මාණය වෙනවා, ප්‍රභවය වෙනවා. ඒක තමයි මේ ආදීනව සංඥාවේ ආදීනව හැටියට පෙන්වලා තියෙන්නේ. චක්කු රෝග, සෝත රූප, ගාන රූප, ජීවහා රෝග, කාය රෝග, සීස රෝග, කන්න රෝග, මුඛ රෝග, දන්ත රෝග, ඔට්ට රෝග, කාසෝ, සාසෝ, පිනාසෝ, ඩාහෝ, ජරෝ, කුජරෝ මේ විදිහට කියලා ඊට පස්සේ නොයෙක් ආකාරයකට පිත්ත සමුට්ඨාන ආබාධ, සෙම්ම සමුට්ඨාන ආබාධ, වාත සමුට්ඨාන ආබාධ, පිත් වා පිත් සෙම් තුන තමයි මේ ආබාධයට මුල. ඒ සියලු දේ නිසා තමයි සන්නිපාතික ආබාධ, උතුපරිණාමජ ආබාධ, විපරිණාම පරිආබාජ ආබාධ, ඕපක්කමික ආබාධ, කම්ම විපාක ආබාධ. මේ සියලු දේ හේතු වෙන්නේ රාග දේශ මොහ වෙනස් වෙලා තුන්දොස් කිපීම. මේක මෙනෙහි කළා මේ සංඥාවේ ආදීනව මෙනෙහි කළා මේ තුන්දස් කිපීම සමතේටපත් වුණොත් අර රාගය ద్వේෂය මොහේ හිතේ ඇතුනේ නැත්නම් අර ආස්වාදය නිසා තමයි රාගය ద్వේෂය මොහේ වැඩි කරන්නේ. ඉතින් ඒකෙන් මිදී නිදහස් වෙනවා. ඒක තමයි ඉදානන්ද උච්චතානන්ද ආදීනව සංඥා. ආදීනව දැක ආස්වාදය ලැබීම විඳීම පිනවීම අත්හැරිය යුතුයි. කතමාජානන්ද පහන සංඥා. මේක ඊට වැඩිය ටිකක් වෙනස්. මේ ඊයේ කියපු සබ්බාසව සංවර පරියාය පෙරීද කිව්ව සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රය ඒ වගේම මහසතරාධිපට්ඨාන සූත්‍රය මේ සියලු සූත්‍රවල තියෙන ධර්මතාවයක් තමයි මේ පහන සංඥා හැටියට මෙතනත් විග්‍රහ කරලා තියෙන්නේ. මේ ප්‍රහාණය කළ යුත්තේ කාම විතක්ක උප්පන්නං කාම විතක්කං උප්පන්න ව්‍යාපාද විතක්කං උප්පන්නං විහිංසා විතක්කං මනසෙහි උපදින මේ මනෝ සංචේතන අත අර ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනින් ඇහෙන් කනින් දිවෙන් කයෙන් කියන පහෙන් නෙමේ බාහිර වශයෙන් නෙමේ මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක උපදින්නේ අර අධ්‍යාත්මික වශයෙන් ඇතුළාන්තයෙන් මනසෙන්. ඉතින් ඒක නිසා මේවා බාහිර දේවල් නෙමේ. ඒ නිසා මේ දේ නාදි වාසයේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති. ඊයේ මේ සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ මේ ධර්මතාවය මේ වගේම විග්‍රහ කළා. මේ සංඥාවේ ප්‍රහාණය කළ යුත්තේ කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර. ඒක තමයි මේ පහන සංඥා හැටියට මනෝ සමාචාරම් පහන් කියලා අර සේවිතබ්බා සේවිතබ්බා රූප සූත්‍රයේ ඊයේ නාදි වාසයේති කියලා අනභවං ගමේති කියලා පෙන්වුව විනෝදනා පහතබ්බා. ඊළඟට කතමාචානන්ද විරාග සංඥා. ඉදානන්ද බිකු අරඤ්ඤගතවා රුක්කමූලගතවා සුඤ්ඤාගාරගතවා ඉදිපටි සංසික්කති ඒතන් සන්තන් ඒතන් පණීතන් යදිදන් සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටි නිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිබ්බානන්ති අයං උච්චිතානන්ද විරාග සංඥා. නොඇල්ම එහෙමනම් මේ අර අපි ඇලෙන්නේ රාගය නිසා අල්ලගන්නේ උපාදානය කරගන්නේ රාගය නිසා අල්ලගන්නේ පංචස්කන්ධේ ප්‍රිය මනාප දේ. ඒ ප්‍රිය මනාප දේ අපිට කැමතිසේ නවත්තන්න පවත්වන්න බැරුණාම තමයි මේ රාගය ද්වේෂය මොහේ තුනම හිතේ උපදින්. ඒ නිසා අපි මේ රාගයෙන් ඇලෙන්නේ නැ මේ සංඥාවේ විරාගය මෙනෙහි කළා ඒක සමත විපස්සනා හැටියට හිතෙන් අයින් කරන්න පුළුවන්. සමතේ තමයි ඒතන් සන්තං ඒතන් පණීතං යදිදන් සබ්බ සංකාර සමතෝ සමතෝ. ඒකේ අනුපස්සනා විපස්සනා තමයි සබ්බූපදි පටිනිසග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිබ්බානන්ත. මේ නිරෝධ සංඥාවෙත් මේකමයි තියෙන්නේ. ඒ අනුව මේ විරාගානුපස්සනාව වඩලා සංඥාවේ විරාගය මෙනෙහි කළා අනුපස්සනා කරලා රාග සංඥාව හිතෙන් ඉවත් කරන්න ඕන. ඒ වගේම සංඥාව නිරෝධ කරලා රෝධ ගැහිම රවුම් ගැහිම චේතනා පැවැත්වීම සංචේතනා පැවැත්වීම හිතෙන් දිගටම පිනව පිනව විඳව විඳව මැන මැන සංචේතනා පවත්වනවා රෝධ ගහනවා. මේ රෝධ ගැහිම නවත්වූ ගමන් ඒ පුද්ගලයා තුළ අර සංඥාව නිරෝධ වෙනවා. ඊළඟට කතමාචානන්ද සබ්බ ලෝකේ අනභිරත සංඥා. අනභිරත සංඥා කියන එක ටිකක් ගැඹුරු දෙයක්. ඉදානන්ද භික්ඛු යේ ලෝකේ උපාදාන චේතසෝ අදිට්ඨාන අභිනිවේසයානුසය. අන්න අර ඊයේ තිබුණ නිවේස අනුසය අර සමුදය විග්‍රහ කරද්දී නිවේස නිවේසයි කියලා තිබුණා. මේකේ කියන්නේ අභිනිවේස. මේ නිවේස අභිනිවේස වෙන්නේ නිවේස වෙන්නේ සංඛාර නිසා ගෙට ගන්නෙ අභිනිවේස නිසා වෙන්නේ අභිසංකාර නිසා. අභිසංකාර තුනක් තියෙනවා. තේ පජහන්තු. ඒ තේ කියන්නේ තුන. ඒ පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිඤ්ඤාභිසංකාර තුන පජහන්තු විහෙරති අනුපාදියන්තු. ඒ අනුව අයං උචිතානන්ද සබ්බ ලෝකේ අනවිරත සංඥා. අභිසංකාර තුනක් තියෙනවා. ඒ තුන එක නියත වශයෙන්ම මේ අභිසංකාර තුන කෙනෙකුට සංසාර ගමන දික් වෙන්නට හේතු වෙනවා, උපකාර වෙනවා. සංකාරවලට වඩා දහස් වරක් බලවත් මේ අභිසංකාර තුන තමයි පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිඤ්ඤ අභිසංකාර. මේ පිළිබඳව කෙටි විස්තරයක් කළ යුතුයි. මොකද්ද මේ සංකාර, කොහොමද අභිසංකාර වෙන්නේ, පින්කමක් කරලා කොයි විදිහට අභිසංකාරයක් කරගන්නේ. පව්කමක් සිදු වුණාම, තමන්ට පාඩුවක්, දුකක්, අවඩක්, අසාධාරණයක් වුණාම කොහොමද අපුඤ්ඤාභිසංකාරයක් කරගන්නේ? කොහොමද අර අනාර්ය අරූපී ධානයක් ලැබුවාම අනිඤ්ඤ අභිසංකාරයක් කරගන්නේ? ඒ තුන තමයි අභිසංකාර තුන. ඒ අභිසංකාර තුනම අර අදිඨාන අභිනිවේෂය අනුසය උපදිනවා. අනිවාර්යයෙන්ම අනුසය උපදින සංකාර තුනක්. ඒ නිසා මේක ඉතින් නැති කරන්න නම් අනබිරත සංඥා, සංඥාවේ අනබිරතය මෙනෙහි කළා, අබිරතය හිතෙන් අයින් කරන්න ඕන. ඊළඟට කතමාචානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. ඉදානන්ද බික්කු සබ්බ සංකාරයේසු අට්ටියති හරායති දිගුච්චති අයං උච්චතානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. අපි මේ නිච්චයි සුඛයි අත්තයි කියලා ගන්න සියලුම දේ අපිට කැමැතිසේ තදින්ම අල්ලගෙන පවත්වන්න, කැමැතිසේ ඍචිසේ මනාපසේ නවත්තන්න පුළුවන් කමක් නැහැ. අට්ටියති හරායති දිගුච්චති, ඒ තුන තමයි නියත ලක්ෂණ තුන. ඒ නිසා සංඥාවේ සියලු සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා මෙනෙහි කළ යුතුයි. ඊට පස්සේ කතමාචානන්ද ආනපාන සති සමාධි. ආනපාන සති සමාධියට නැවත තියෙන්නේ කායගත සතියේ ආනපාන සති සූත්‍රයේ මහා සතරාති වට්ටාන සූත්‍රයේ මේ ආනපාන සති කොටසම තමයි මේ මුලින්ම තියෙන්නේ. සෝ සතෝ ආස සති, සතෝ පස්ස සති, දීගං වා රස්සං වා සබ්බගාය පටිසංවේදී අසසාමීති මේ මුලින්ම. ඊළඟට අර වේදනානුපස්සනාව, ඊට පස්සේ චිත්තේ චිත්තානුපස්සනාව, ඊට පස්සේ මේ අන්තිමට තියෙනවා විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී, මේ අර බුද්ධානුස්සතිය, මේ මරණානුස්සතිය, බුද්ධානුස්සතිය, අනුස්සති හතරම මෙතන විග්‍රහ කරලා තියෙනවා ආනපාන සති සමාධිය හැටියට. ඒ අනුව මේ දස සංඥා, මේ ආනපාන සති වැඩිම අනුව නිබ්බිදානුපස්සනාවෙන් නොබැඳීම ඵලය ලෙස ලැබෙනවා. දුකෙන් මිදෙනවා. නිබ්බිදා කියන්නේ නොබැඳෙනවා. ඒ අනුව මේ ගිරිමානන්ද සූත්‍රය මේක මේ කියවන්න දෙයක්, කියවා කියා ඉන්න දෙයක්. අර වේද මහත්තයාගේ බේස් සීට්ටුව පාඩම් කරගන්නවා, කටපාඩම් කරනවා, සත්‍යයනවා කරගන්නවා කියන එක තමයි අද බොහෝ විට ගියොත් පැවිද්දොත් දෙපිරිසම මේ පිරිත් ගායනා කරනවා, සජ්ජායනා කරනවා. ඒක අර වේද මහත්තයා බේස් සීට්ටුව ගායනා කරනවා, පාඩම් කරනවා වගේට. නමුත් මේකේ තියෙන්නේ මිට වඩා ගැඹුරු ධර්මයක්, අර්ථයක්, තේරුම් ගත යුතු දෙයක්, කරගත යුතු දෙයක් මේ ආනපාන සති සමාධියේ පිහිටලා. ඒ නිසා එකක් අපි ආන කරනකොට අර තව එකක් පාන කරන්න ඕනකම අනිවාර්යෙන් තේරුම් ගන්න ඕන. ඒ අනුව තමයි මේ ගිරිමානන්ද හාමුදුරන්ට මේක ඉගැන්නුවා. උගන්නලා මේක බාසෙයාසි. සචේකෝත්වං ආනන්ද ගිරිමානන්දස විකුණෝ ඉමා දස සංඥා බාසෙයාසි. භාෂික යාත්‍ර කියන්නේ භාවිතයට ගන්න ඉගැන්නුවා. මේක කරන විදිහ. තානංකෝ පණේතං විජ්ජති යං ගිරිමානන්දස්ස බික්කුණෝ. මේක හැම කෙනෙකුටම අදාළයි. යං ගිරිමානන්දස්ස බික්කුණෝ කිව්වේ සියලුම මේ පංචස්කන්ධය කැමැත්තෙන්ම උපාදානය කරගෙන පංචස්කන්ධයෙන් මිදී නිදහස් වෙන්නට බැරි අය තමයි ගිරිමා නන්දි කියන නමින් විග්‍රහ කළේ. මේ මාගදී භාෂාවේ වචන තුනක්. මේ වචන තුන පුද්ගලයෙක්ගේ නමක් එහෙම නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. අද මේක නාම පදයක් කරගෙන. නමුත් ගිරිමානන්ද කියලා හඳුන් නමක් කොහෙවත් හිටියේ නැහැ. මේ පංචස්කන්ධයේ නැමිති ගිරි මිදී නිදහස් විය යුතු බව නොදැන ඒ මිදී නිදහස් විය යුතු පංචස්කන්ධයේ කැමැත්තෙන්ම උපාදානය කර ගැනීම තමයි ගිරි මා නන්දි කිව්වේ. එහෙම වික්කුණෝ ඉමා දස සංඥා සුත්වා සෝ ආබාධෝ තානසෝ පටිපසම් ඒක හරියට ඉගෙනගෙන මේක භාවිතා කළාම හරියට බේතක් වුණා වගේ මේක පාවිච්චි කරන්න වුණාම භාවිතා කරන්න වුණාම මේක යථාභූත ඥාන දර්ශනයෙන් දැක්කාම මේ ආබාධේ තානසෝ පටිපසම් ආබාධෙන් විදී නිදහස් වුණා. අතකෝ ආයස් මහානන්දෝ භගවතා භගවතු සන්තිකේ ඉමා දස සංඥා උග්ගහෙත්වා යන ආයස් මහා ගිරිමානන්දෝ තේන උපසංගමේ උපසංගමිත්වා ආයස්මන්තෝ ගිරිමන්නන ඉමා දස සංඥා ආභාසි අතකෝ ආයස්මතෝ ගිරිමානන්දස්ස දස සංඥා සුත්වා සෝ ආබාධෝ තානසෝ පටිපස්සම්බි බුට්ටයි ජායස් මහා ගිරිමානන්දෝ තම්මා ආබාධ තථා පහීනෝච පනායස්මතෝ ගිරිමානන්දස්ස සෝ ආබාධු අහුසි. මේ සංසාර රෝගයෙන් සදාටම මේ දස සංඥා ආනපාන සති සමාජයේ මෙනෙහි කරනකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙලා මේ සංසාර රෝගයෙන් සදාටම මිදී නිදහස් වුණා කියන එකයි. ඒ නිසා මේ සූත්‍රයේ තියෙන්නේ මේ සංසාර රෝගයෙන් මිදී නිදහස් වෙන්නට නිවැරදි බුද්ධ මන්ත්‍රයක්. මේක කියවා කියවා හිටියට විතරක් හරියන්නේ නැහැ. මේකේ ද්වතාවය තේරුම් අරගෙන ආනපාන තේරුම් අරගෙන අර හැම එකකම දෙපැත්තක් තියෙන බව තේරුම් අරගෙන අර අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති අනත් අනුපස්සී විහෙරති අත් සංඥා පජහති අසුභ අනුපස්සී විහෙරති සුභ සංඥා පජහති විරාග අනුපස්සී විහෙරති රාගම් පජහති නිරෝධ අනුපස්සී විහෙරති රෝජ සමුදයං පජහති. මේ වගේ හැම තැනකම මේ ආනපාන ද්වතාවය තියෙනවා. අස්සපස්ස දෙපැත්ත තියෙනවා. මේක තේරුම් ගත්ත කෙනෙකුට මේ රෝගයෙන් මිදෙන්නට මේ දස සංඥා භාවිතා කළ හැකි ඕනෑම පුතක් යන පුද්ගලයෙකුට මඟපල් ලබන්නට මේ ආනපාන සති සමාධිය සූත්‍රය බේතක් වැටියට පාවිච්චි කරන්න පුළුවන් කියන එක තමයි මේකේ කියලා පැහැදිලි කරලා දුන්නේ. ඒ නිසා මේ ආනපාන කියන එක හරියටම තේරුම් ගත යුතුයි. ඒ තේරුම් ගන්නා තාක්කල් මේ නිවන මේ මාර්ගය මේ මාර්ගචර්යාව මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කර ගැනීම කරගන්න අමාරුයි. ඉතින් ඒක නිසා නිතරම අපේ හිතට අරමුණ වන වර්තමාන මොහොතේ අර පාන කර යුතු අරමුණක් සංඥාවක් ආවනම් ඒක ප්‍රහාණය කරන්න අපි ඒකට විරුද්ධ වූ යහපත් දේ ආන කරන්න ඕනේ. ඒකයි මේ ආනපාන සති සංඥා වල 10ම තියෙන්නේ. මේක හරියටම තේරුම් ගත යුතුයි. මේ ආනපාන තවදුරටත් විග්‍රහ වෙන කෙටි බොහොම දිග සූත්‍රයක් තියෙනවා බුද්ධ දේශනාවේ. මේ බුද්ධ දේශනාවේ තියෙන දිග සූත්‍රය තමයි මහා රාහුලෝවාද සූත්‍රය. නමුත් මේ මහා රාහුලෝවාද සූත්‍රයෙන් බොහොම කෙටි කොටසක් විතරක් මේ පොතේ 99 වෙනි පිටේ තියෙනවා. ලිඛිතව මේ මහා රාහුලවාද සූත්‍රයේ මුල ඉඳන් මේකේ නැහැ. මුල ඉඳන් තියෙන කරුණු තියෙන්නේ මේ ආනපානම තමයි. 119ක් යනකන් ඡේද අපි අත්තර දාලා 120 වෙනි ඡේදයෙන් තමයි පටන් ගන්න. දැන් මෙතන මේ රාහුල පොඩි හාමුදුරු නමක්නේ. පොඩි හාමුදුරන්ට තේරෙන විදිහට බුදුහාමුදුරුවෝ ආනපාන දෙපැත්ත කියලා දුන්නා. පෙන්වලා දුන්නා. මේ ආනපාන පැහැදිලිව කියපු තැනක් තමයි මේ රාහුල වාද සූත්‍රය. දැන් මෙතන මේ කවුරුත් දන්නවා අහලා තියෙනවා ගායනා කරනවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. මොකද ඕකෙන් කරන්නේ කියලා කිසි කෙනෙක් නිවැරදිව මේ රාහුල වාද සූත්‍රයේ කොච්චර කියෙව්වත් කවුරුත් දන්නේ නැහැ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා පතුර වුණා කියලා. මෙනෙහි කරනවා කියලා. නමුත් ඒක නෙමෙයි මේකේ කරන්න ඕනේ මේකේ ආන පාන. මේ රාහුල වාද සූත්‍රයේ හරියටම ආනපාන විග්‍රහ කරලා තියෙනවා. මේක හොඳට කියවලා බලන්න. මේ මහා රාහුල වාද සූත්‍රයේ 120 වෙනි ඡේදයේ තියෙනවා මෙත්තං රාහුල භාවනං භාවේහි මෙත්තං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ ව්‍යාපාදෝසෝ පහීසති. යම් කිසි කෙනෙක් මේ පරම මෛත්‍රිය භාවනා කරනකොට භාවිතයට ගන්නකොට තමන්ගේ හිතේ තියෙන ව්‍යාපාදය සෝ පහීසති. ව්‍යාපාදය කිව්වේ වැය වෙන පැත්ත කිව්වේ ද්වේෂය වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව පටිගිය වගේ දෙවෙනි වේශය වැය වෙන පාදය වැය වෙන පැත්ත. එනිසා අර මෛත්‍රී වඩන හැම මොහොතකම ආන කරන ව්‍යාපාදය පාන වෙන්න යන පාන විය යුතුයි. ප්‍රාණය විය යුතුයි. අයින් විය යුතුයි. එනිසා මෛත්‍රිය වඩන්නේ වැඩීමෙන් වෙන්නේ තමන්ගේ හිතේ තියෙන ව්‍යාපාදය ව්‍යාපාදිකවම් වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව පටිගය වැය වෙන පැත්ත සියලුදේ දෙවෙනිවේශය සියලුදේ හිතෙන් අයින් වෙන්න ඕන. ඒ වගේම කරුණං රාහුල භාවනං භාවේහි කරුණං හිතේ රාහුල භාවනං භාවයතෝ යා විහේසාසා පහිස්සති. මේ විහේසා විහිංසා අර පදුට්ට මන සංකප්පය. මේ විහේසා කියන්නේ විහිංසාව විහේසාව අනුන්ව විහේස කරවීම අනුන්ට බාධා කිරීම අනුන්ට කරු තිබීම නම් කරනවා. කරුණං මේ තමන්ටත් තමන්ගේ නිවන් මාර්ගයටත් අනුන්ගේ නිවන් මාර්ගයටත් බාධක කරු බාධක නැති කිරීම කරුණං භාවයතෝ. ඒ අනුව තමන්ගේ හිතේ අර විහිංසා කියන එක තමන්ගේ හිතේ විහිංසා කියන එක පහිස්සති. ඒ මේ විහිංසාව නැති වෙලා අවිහිංසා තත්ත්වයට තමන්ගේ හිත පිරිසිදු වෙනවා. ඊළඟට මුදිතං රාහුල භාවනං භාවේහි මුදිතං හිතේ රාහුල භාවනං භාවයතෝ යා අරති සා පහිස්සති. දැන් බොහෝ පෘථග්ජන පුද්ගලයෙකුගේ පුලේ හිතේ තියෙන අරතිය. දැන් ආරති විරති පාප රති අරති විරති මේ ත්‍රිපරිවර්ත. එනිසා මේ මුදිතං මුදිතාගුණය ඇතිවිය යුත්තේ අරතිය හිතෙන් අයින් කරන්න. මේ මුදිතාගුණය කියන එක හොඳට තේරුම් ගත යුතුයි. දැන් අපි හිතමුකෝ යාළුව දෙන්නෙක් ආවා මේ භාවනා කරන්න. එක්කෙනෙකුට කොහොමහරි මේ ධර්මයේ තේරිලා මගඵලයක් ලැබුණා. අනිත් එක්කෙනාට මගඵලයක් ලැබුණේ නැහැ. අර මගඵලයක් ලැබිච්ච නැති එක්කෙනාගේ හිතේ අරතියක් එනවා මගඵල ලැබිච්ච එක්කෙනා පිළිබඳව මට කරගන්න බැරි වුණා අරයක් කරගත්තා කියලා. නමුත් මේ අරතිය හිතෙන් අයින් වුණා නම් විරතියක් බවට පත් වුණා නම් එතෙන්දි අර මගඵලයක් නොලැබූ එක්කෙනා සතුටු වෙන්න ඕන. ඒ ගැන උපේක්ෂිතින් සතුටු වෙන්න ඕන අර යට යහපතක් වීම පිළිබඳ. ඒ නිසා අනුන්ට ලැබෙන යහපත සුවය සෙත සාන්තිය සහනය ලාභය පිළිබඳව සතුටු සිතින් දකින්න පුළුවන් මේ අරතිය ඉවත් වුණාට පස්සේ මුදිතං කියන ගුණය හිතේ පැවතුණා. එකයි මුදිතං හිතේ රාහුල භාවනං භාවයතෝ අරතිං සා පහිස්සති. ඊළඟට උපෙක්කං රාහුල භාවනං භාවයේහි උපෙක්කං හිතේ රාහුල භාවයං භාවනං භාවයතෝ සෝ පටිගෝසෝ පහිස්සති. පටිගය, පටිගය කියන්නේ තමා කෙරෙහිම තමන් ඇතිවන වෛරය ක්‍රෝපයේ ඊර්ෂ්‍යාව අර බාධකකම. ඔය ඔළුව ගලේ ගහගන්නේ, සියදිව්‍යාන කරගන්නේ, බෙල්ල වැලදාගන්නේ, තව නොයෙකුත් දේවල් කරන්නේ මේ පටිගය නිසා. පටිගය නැති වෙනවා හිතේ උපේක්ඛා ගතිය පූර්ණවීමත් සමග. අනුන් කෙරෙහිත් තමන් කෙරෙහිත් ඇතිවන දැඩි කෝපය, ද්වේෂය, වෛරය, ක්‍රෝධය සියලු දේ නැති වෙනවා. ඊවසා විමසා කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. උපේක්ඛා සිතක් පති මේ මේ සියලු තැන්වල තියෙන්නේ. දැන් මෙත්තං මෙත්තා කියන එක ආන කළාම ව්‍යාපාදය පාන වෙනවා. කරුණං ආන කළාම විහිංසා කියන එක පාන වෙනවා. ආනපාන මුදිතං ආන කළාම අරතින් පාන වෙනවා. උපෙක්කං ආන කළාම පටිගෝසෝ පහිස්සති පාන වෙනවා. ඊළඟට අසුභං රාහුල භාවනං භාවේහි අසුභං හිතේ රාහුල භාවයතෝ යෝ රාගෝසෝ පහිස්සති. රාගය සම්පූර්ණයෙන්ම හිතෙන් නැති වෙනවා. ඊට පස්සේ ඔන්න තියෙනවා අනිච්ච සංඥං රාහුල භාවනං භාවේහි අනිච්ච සංහිතේ රාහුල භාවනං භාවයතෝසෝ අස්මිමානෝසෝ පහිස්සති. අස්මිමානේ කිව්වේ අත්ත. දැන් එතකොට දැන් අර අනිච්ච අනුපස්සනා කරනකොට නිච්ච සුඛාත්ත තුනම ප්‍රහාණය වෙනවා. නිච්ච සුඛාත්ත තුනම එකතු කළා තමයි අස්මිමානය කියලා කිව්වේ. එතන් මම හේසෝ අමස්මි හේසෝ මේ අත්තාති තමයි අස්මිමානය. මේ අස්මිමානය සාමුලින්ම හිතෙන් නැවතිනවා අර අනිච්ච සංඥා භාවනං භාවයේ. දැන් මේ සියලුම දැන්වල තියෙන්නේ ආන පාන. මේ රාහුල වාද සූත්‍රයේ මුල ඉඳන්ම මේ මුල 119 අපි දාලා නැතුවට ඒ හැම තැනකම තියෙන්නේ ආන පාන. නමුත් මේ වැදගත්ම ටික තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මේ සියලු දේ පෙන්නලා මේක තමයි ආන පාන සති. මේ ආන පාන සති රාහුල භාවනං භාවයේ දැන් මේ 126 දේ තියෙන්නේ. සියලු දේ නිවනට උපකාර වන ආනාපාන සති. මේ ආනාපාන සති රාහුල භාවනං භාවයේ ආනාපාන සති තේ රාහුල භාවිතා බහුලීගතෝ මහප්පලාවෝති මහානිසංසා ඒකෝමදර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙලා මගඵල පූර්ණ වෙනවා. ඒක මේ දෙපැත්ත නැවතත් ඉදිරියට කියලා තියෙනවා. අර ආනාපාන සති සමාධියේ පීති පටිසංවේදී චිත්ත පටිසංවේදී ඒ සියලු දේ සිද්ධ වෙලා අනිච්චානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති වෙනවා. අර පටිනිස්සග්ගානුපස්සී විහෙරති සබ්බූපදී පජහති වෙනවා. ඔය තියෙන විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී සික්කති පටිනිස්සග්ගානුපස්සී පස්සසුතාමිති සික්කති වෙනවා. ඒ අනුව එවන් භාවිතාකෝ රාහුල ආනපාන සති. දැන් මේ රාහුල වාද සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා උස්ම ගැනීම පිට කිරීම නෙමෙයි මේ ආනපාන සති. එකින් එකම එකින් එකම කියලා තියෙනවා ඇතුළට ගත යුතු දේ සහ පිට කර යුතු දේ. ආනපාන අස්ස පස්ස ආශ්‍රය කළ යුතු දේ සහ බැහැර කළ යුතු පිට කළ යුතු දේ. මේක පොඩි ළමයෙකුට වුණත් තේරුම් ගන්න පුළුවන් විදිහට මේ ආනපාන සති සමාධිය මෙච්චර පැහැදිලිව විග්‍රහ කරලා තියෙද්දිත් මේ රාහුල වාද සූත්‍රයේ වචනෙන්ම මේක කියලා තියෙනවා. මේක තමයි ආනපාන සති සමාධිය කියලා. ඒ වුණත් මේ හුස්ම ගැනීම පිට කිරීමට මේක තාමත් මිනිසු මේ ලංකාවේ බොහෝ කර්මස්ථානාචාර්යවරු උගත් මිනිසු කියන මිනිසු ඔය ත්‍රිපිටක වේදී රාජකීය පණ්ඩිත කර්මස්ථානාචාර්යවරු අවුරුදු 50 ගණන් වැඩ කරන තාම හුලං ඇද ඇද පිට කර කර එක්ක බඩ පුම්බලා හැකිලිම බල බල ඉන්නවා මේ කියන මෙත්තා කරුණා මුදිතා අනිච්ච සංඥා මේ මේ සියලු දේ මෙතන තියෙද්දි වෙන වෙනම කරලා ඉන්නවා ඒ නිසා මේ රාහුල වාද සූත්‍රය පැහැදිලිව පිළිසිදුව මේ ආනපාන සති සමාධිය පිළිබඳව බොහොම පැහැදිලිව කියලා තියෙනවා ඒ අනුව අවසාන වශයෙන් කියනවා ආනාපාන සති යස්ස පරිපුන්නා සුභාවිතා අනුපුබ්බං පරිචිතා යතා බුද්ධේන දේශිතා යතා බුද්ධේන දේශිතා ආනාපාන සති යස්ස පරිපුන්නා සුභාවිතා දැන් යතා බුද්ධේන භාසිතා මේක තේරුම යදා යතා බුද්ධේන දේශිතා කියන එකේ තේරුම යතා පරිදි මේ බව උදුරා දමන්නට උපකාර කරගන්නා ආකාරයට මේ බුද්ධේන යතා බුද්ධේන කිව්වේ යතා පරිදි බව උදුරා දමන බුද්ධ කියන්නේ බව උදුරා දැමීම එතකොට බව උදුරා දැමීමට යතා පරිදි බුදුහාමුදුරුව දේශනා කරපු මේ ආනාපාන සති යස්ස නිවන් දි ආකාරයට පරිපුන්නා සුභාවිතා එකෙන් අර හිතේ පිරිසිදු බව කෙලෙස් බව උදුරලා දාලා රාගමුල ද්වේෂමුල මෝහමුල උදුරා දැම්මහම සෝ ඉමං ලෝකං පහාසේති අබ්බා මුත්තෝව චන්දිමාති හරියට වලාකුලෙන් මිදුණු චන්දයයි චන්දිමාති මුත්තෝව මිදුණු අබ්බා වලාකුලෙන් කළු වලාකුලෙන් මිදුණු චන්ද්‍රයාසේ සෝ ඉමං ලෝකං පහාසේ ලෝක කියන අඳුර මේ පැවැත්ම මේ සංසාර දුක අර කිරිමානන්ද සූත්‍රයේ තියෙනවා වගේ අර දුක්ඛෝ බාලෝ ගිලානෝ ආබාධිතෝ අවසන් වෙනවා සියලු දේ මේ කිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ මේ ආනපාන සති සමාධිය පොඩි ළමයෙකුට කියවලා තේරුම් ගන්න පුළුවන් ආකාරයට පැහැදිලිව පිළිසිදුව මේක හොඳට තේරුම් ගත යුතු දෙයක් මේ ආනපාන සති සමාධිය මේක තේරුම් ගන්න තාක්කල් අර සතරාදිපට්ඨානේ කියවල වැඩක් නැහැ. මේකේ තේරුමක් නැහැ. ඒ වගේම අර සම්මතයේ මේ කියා දුන්න මේ හුලං ඇදීම පිට කිරීම මුළු ජීවිත කාලෙ තියා ආත්ම කෝටියක් කරත් මේ කෙලෙස් මුල් තුන ගලව දාන්න බෑ. මේ බුද්ධ ආනපාන සති සමාධිය බව උදුරා දමන ආනපාන සති සමාධිය තේරුම් අරගෙන ප්‍රායෝගිකව කරනකම්. මේකයි තේරුම් ගත යුතු ධර්මතා. දැන් මොනහරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන කෙනෙකුට විමසා සිටින්නට පුළුවන්. දැන් මේක දෙවිදිහකට ඒ කාලෙත් කරලා තියෙනවා විදිතා අවිදිතා ඒකයි මේකේ බුදුහාමුදුරුවෝ කිව්වේ මේක අවිදිමත් විදිහට ඔය හුස්ම ගැනීම ප්‍රාණයාම ආකාරයට කළොත් කිසි දවසක භාවනාව පරිපූර්ණය වෙන්නේ නැහැ නමුත් විදිමත් ඊගාව පෙළිය තිනවා යථා බුද්දේන දේශිතා විදිමත් භාවනා කළොත් මේ සියලු භාවනාව මගඵල ලබන්නට උපකාර වෙන ආකාරයට පූර්ණය වෙනවා. ඒ දෙපැත්ත දුවතාවේ කියලා තියෙනවා. මේක කියන්නේ ඒ කාලෙත් මිනිස්සු අවිධිමත්ව වැරදි විදිහට කරලා තියෙනවා. මේ උලන් ඇදීම් පිට කිරීම ප්‍රාණයාම භාවනාව ඔය කසින භාවනාව කරලා තියෙනවා ඒ කාලෙ. එනිසා එදත් මේ කතාව තිබුණා. ඒකන කිව යථා බුද්ධේන භාසිතා ආනාපාන සති අස්ස කියලා කිව්වේ ඒකමනේ. රති අරති විරති ආරති විරති පාපා මජ්ජපානාච සංගම්මෝ කිය. මොකද්ද රති කිව්වේ? රති අරති විරති. රති කිව්වහම හයක් තියෙනවා. රති රංග රට රස රම රජ කියලා හයක් තියෙනවා. මේ ඉන්ද්‍රිය හයෙන් දැන් රජස් හයක්. රජෝ හරණම් කියලා චූලපන්තක හාමුදුරන්ට කිව්වේ. රජස් හයක් තියෙනවා. ඒ රජස් හයම අරතියට හේතු වෙනවා. රජස් හයම විරති කළ හැකි. විරති කියන්නේ නිවන. ඒ රතිවලින් සියලු හය ආකාර වූ රතියෙන් වෙන්වීම විරති. එනිසා අරති. අරති කියන්නේ යම් ආකාරයක අපේ හිතේ ඇතිවෙන දෙවැනි වේශයකට, එහෙම නැත්නම් අපේ හිතේ ඊර්ෂ්‍යාව, මේ අකමැත්ත. දැන් තව කෙනෙක් කුට යහපතක් වෙනවට, හොඳක් වෙනවට, මගඵලක් ලැබෙනවට, දියුණුවක් වෙනවට යම් කිසි කෙනෙකුට හිතේ ඇති වෙන දෝෂයක්, ඒකට කියනවා අරති. ඒක අයින් වෙනවා මුදිතං භාවනං භාවේ. ඔව්, තයෝ ධම්මේ කියන එක දැන් ඇත්ත වශයෙන් අනිච්ච දුක්ඛානත්ත තමයි. මේ තයෝ ධම්මේ අනිච්ච දුක්ඛ අනත්ත ආනපාන සති සමාධිය හැටියට භාවනා කිරීම තමයි අර අටක්‍රා තීන වදා තමයි තයෝ ධම්ම. ඒකත් නිවැරදි ආකාරයට එදත් වැරදියට මිනිස්සු භාවනා කරලා තියෙන හින්දා තමයි මේක මේ තයෝ ධම්ම විශේෂයෙන් මෙතන සඳහන් කළේ. ඔව්, ඒකනේ පළවෙනියටම දැන් මේ සංඥාවේ අනිච්ච බව මෙනෙහි කළා, නිච්ච බව අයින් කරන්න ඕන කියලා. ඒකනේ දැන් අර රාහුල වාද සූත්‍රෙත් අනිච්ච සංඥාව මෙනෙහි කරනකොට තමයි අසීමානේ ඉවත් වෙන්නේ. අසීමානේ තමයි නිච්ච සුඛාත්ත තුනම අසීමානේ. ඒ නිසා අනිච්ච සංඥාව අති ප්‍රබලයි. තේරුම් ගන්න බෑ. හැබැයි මේ අනිච්ච සංඥාව කියන්නේ මේක හොඳට තේරුම් ගත යුතු වචනයක්. මේ නිච්ච කියන එකේ විරුද්ධ වචනය න නිච්ච කියන මාගදී භාෂාව. නමුත් මාගදී භාෂාවේ වහරට අනුව මේ ශබ්ද සංඥා අනුව න නිච්ච කියන්න බෑ, අනිච්ච කියන්න වෙන්නේ. එනිසා මේ නිච්ච බව, නිශ්චිත බව අපේ හිතේ මුල් බැහැලා තියෙනවා. යමක් ප්‍රිය වුණා නම් ඒක ප්‍රියයි, හොඳයි, මధుරයි, මිහිරි කියලා නිච්චසේ සුඛසේ අත්තුසේ අපි අස්මිමානයෙන් ගන්නවා. ඒ ගතිය අපේ හිතෙන් අයින් කිරීම තමයි මේක මේ ආකාරයට සදාකල් පවතින්නේ, මේක වෙනස් වෙනවා, විපරිණාමයටපත් වෙනවා, අන්‍යතාභාවයටපත් වෙනවා කියන දැනීම දැකීම තමයි අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති. ඒක වැඩෙනකොට නිවන් මකින්න බොහෝ දුරට උපකාර වෙනවා. ඒකත් කියලා ඒකත් කිව්වේ ඒකයි. ඒ කියන්නේ දැන් මුලින්ම කිව්වේ සංඥාවේ අනිච්ච බව, අවසානෙත් කියනවා සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. සබ්බ සංකාරයේසු සියලු සංකාර පිළිබඳ සංචේතනා පිළිබඳ ක්‍රියාසිත්තෝ අව්‍යාකාශ සිත් නෑ. මෙතන තියෙන සංකාර සිත් සබ්බ සංකාරයේසු. සංකාර කියන්නේ මේ සංසාර ගමන හොඳින් හෝ නරකින් හෝ දිගටම පවත්වාගෙන යන්න පුළුවන් දේවල් සියලු සබ්බේ සංකාර අනිච්චාති, සබ්බේ සංකාර දුක්ඛාති, සබ්බේ ධම්මා අනත්තාති. මේක තමයි තේරුම් ගත යුතු ධර්මතාවය. කද්ද
චිකිච්ඡා සීලබ්බන පරාමාසෝ ඉමේ උච්ඡන්ති භික්ඛවේ ආසව දස්සන පහතබ්බ.
ඔව් දැන් මේ දෘෂ්ටි වශයෙන් දැක්ම ආකල්පය පිරිසිදු වෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනම දිට්ඨි සංයෝජන. සංසාර දිට්ඨි සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස කියලා තුනකට බෙදුවට තුනම එක නමකින් කියන්න පුළුවන්. මොකද්ද සංසාර දිට්ඨිය? සංසාරයි කියලා දකීම තමයි සබ් මේ අනි මේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස. එකක් විතරක් හිටින්නෙත් නැහැ, එකක් විතරක් කපන්නත් බෑ. කැපෙනව නම් තුනම, තියෙනව නම් තුනම. මේ තුනම එකතු කළාම කියනවා සංසාර දෘෂ්ටිය. රාගය ద్వේෂය මෝහය සාරයි කියලා කියන හිතන දැක්ම ආකල්පය තමයි සංසාර දෘෂ්ටිය. ඒක තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස. මේ තුනම කැපෙනකොට එකටමයි කැපෙන්නේ. ඒ කැපෙන්නේ සම්මාදිට්ඨියටපත් වුණාම. ධම්මෝ සම්දිට්ඨිකෝ වුණාම. ධම්මෝ සම්දිට්ඨිකෝ වෙනකන් සං දකින්නකන් සංසාර දෘෂ්ටියෙන් මිදෙන්න බෑ. සංසාර දෘෂ්ටියෙන් මිදෙනවා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස තුනෙන්ම එකවරම මිදෙනවා. මේක තුන් වරකට එහෙම කපන්න බෑ. ඔය තුන කොහෙවත් එක තුන් අරකට එහෙම කපපු තැන නැහැ. සියලු පෘථග්ජන ගිහි පැවිදි පිරිමි ගැහණු සියලු දෙනාට, සියලු දෙනා ගිරිමානන්දලා, සියලු දෙනා ගිරිමානන්දලා. මේක හොඳට තේරුම් ගත යුතුයි. මේ ගිරිමානන්ද කියන්නේ සියලු පෘථග්ජන පුද්ගලයෝ ගිරිමානන්දලා. නමුත් දැන් මිනිස්සු හිතන්නේ එක හාමුදුරු නමකට. දැන් අද සම්මතයෙන් කියා දෙනකොට කියන්නේ කවුද? මේක එක හාමුදුරු නමකට දේශනා කළාද? දැන් ඕක දැන් ඔය පොඩි ළමයින්ට දහම් පාසල්වල බෞද්ධ පාලි විශ්වවිද්‍යාලෙත් කියා දෙන්නේ එක හාමුදුරු නමක් ලෙඩ වෙලා ඇඳක නිදාගෙන හිටියා නැගිටින්නවත් බැලුවා. ඒ හාමුදුරුවන්ට මේ ගිරිමානන්ද සූත්‍රය ගිහිල්ලා කියෙව්වා. කියෙව්වාම හාමුදුරුව ලෙඩ ඇඳෙන් නැගිටලා හනීප වුණා කියලා. එහෙම එකක් නෙමෙයි මේක. එහෙම වෙනවනම් ඉතින් ඕන කෙනෙක් කොහෙද? දැන් ගිරිමානන්ද සූත්‍රයේ ලක්ෂ වාරක් කියපු අය ඉන්නවනේ මේ ලංකාවේ. ඉන්නවද නැද්ද? ඉන්නවා. රණී වෙන්න එපා. දෙක. බුදුහාමුදුරුවන්ගේ ධර්මය මාර්ගචර්යාවක් මිසක් අභිධර්මයක් නෙමෙයි. මේකට උනේ මේක ඓතිහාසික වශයෙන් පොඩි විග්‍රහයක් මෙතෙන්දි තියෙනවා. දැන් බුදුහාමුදුරුව ජීවමානව ඉන්න කාලේ කොහෙවත් කවුරුවත් කිව්වේ නැහැ මේක අභිධර්මය කියලා. ඔක්කොම සූත්‍ර තමයි බුදුහාමුදුරුව ජීවමානව ඉන්න කාලේ මේ ධර්මය මාර්ගචර්යාව කියලා දුන්නේ. බුදුහාමුදුරුව පිරිනිවන් පාලා මාස 3කට පස්සේ පළවෙනි සංගායනාවේදී අර උපමා කතා, පරිවාර කතා තව තියෙනවනේ මේ උපමා උපහැරණ, ඒ සියලු දේ අත්හැරලා අර සූත්‍රවල තිබුණු ගැඹුරු ධර්මය ප්‍රකරණය කළා. ප්‍රකරණය කළා නැවත අලුතෙන් අරව අයින් කළා, සකස් කළා ප්‍රකරණ. ඒක නිසා ප්‍රකරණ පොත් පළවෙනි ධර්ම සංගායනාවේදී ඔය අභිධර්මය හැටියට නෙමෙයි ඒ කාලේ කළේ. ප්‍රකරණ පොත් පဋාණ ප්‍රකරණේ, විභංග ප්‍රකරණේ, පටිසම්භිදා මග්ග ප්‍රකරණේ, මෙහෙම ප්‍රකරණ පොත් 11ක් තියෙනවා. ප්‍රකරණ පොත් හැටියට දැන් පොත් ලිව්වේ නැහැ ඔය කාලේ පළවෙනි සංගායන. හැබැයි ප්‍රකරණ ධර්ම හැටියට තිබුණා. මේ ප්‍රකරණ ධර්ම ඊට පස්සේ අර බුද්ධ වචන 856 ලේඛන ගත කළා. කටවෙනවා. මේ ප්‍රකරණ පොත් බුද්ධ වචන 856 ප්‍රකරණ පොත් හැටියට ලිව්ව. හැබැයි ඒවා අභිධර්මයේ ගැඹුරු ධර්මය. මොකද ඒවා දැන් විභංග ප්‍රකරණේ ගත්තාම එකම උපමාවක්වත් නැහැ. එකම කතාවක් නැහැ. තියෙන්නේ ඔක්කොම ගැඹුරු ධර්මය මාර්ගචරියාව පමණයි. දැන් පටිසම්භිදා මග්ග ප්‍රකරණේ කොහෙවත් නැහැ උපමා කතාව. පටාන ප්‍රකරණේ කිසිම උපමා කතාවක් නැහැ. දැන් මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ හැම තැනකම උපමාවක් දීලා තියෙනවා. එක එකටම උපමාවක් දීලා තියෙනවා. උපමා උපමේය තියෙනවා. ඊට පස්සේ මේ බුද්ධ වර්ණ 856 දී මේ ප්‍රකරණ පොත් ලේඛන ගත කළාට පස්සේ මේවා ඔය ඉන්දියන් කාර්යෝ දැක්කා දැනගත්තා. ඉන්දියාවටත් ඔවා ගියා දැනගත්තා. සංස්කෘත කාර්යයන්ට. ඒ කාලේ ඉන්දියාවේ හිටියා බොහොම උසස් බෞද්ධ පඬිවරු ලෝකයේ පිළිගත් බොහොම ලෝක ප්‍රකට බෞද්ධ පඬිවරු හිටියා ඔය ඉන්දියාවේ. මේකෙන් මේ අශ්වගෝස කියලා බුද්ධ වර්ෂ 875 විතර ඉන්දියාවේ හිටිය අශ්වගෝස කියලා පඬිවරයෙක් හිටියා. එයා මේ කනිෂ්ක රාජ යුගයේ ලෝක ප්‍රකට බෞද්ධ පඬිවරයෙක්. මේ බෞද්ධ පඬිවරයා මේ ප්‍රකරණ පොත්වල ආශ්‍රයෙන් පොත් තුනක් ලිව්වා. එකක් අභිධර්ම සමුච්ඡය. පොතේ නම අභිධර්ම සමුච්ඡය. දැන් සංස්කෘත භාෂාවෙන් ලිව්ව පොතක්. මේක ලිව්වට පස්සේ මේ අභිධර්ම කියන වචනේ ඔතෙන්ට ආවා. දැන් අභි කියන වචනේ තියෙනවා අභි සීල, අභිධර්ම, අභි විනය ඔක්කොම අභි කියන අභිඥා. මේ අභි කියන වචනේ මාගධී භාෂාවේ වචනයක්. සංස්කෘත වචනයක් නෙමෙයි. නමුත් අර සංස්කෘතෙන් ලිව්වා අභිධම්ම සමුච්ඡය කියලා පොතක්. මේ අභිධම්ම සමුච්ඡය ලේඛනය. අර ප්‍රකරණ පොත්වල තිබුණු දේ සකස් කරලා සංඛ්‍යාලේඛනයක් වගේ උගන්වන්න ඉගෙන ගන්න පුළුවන් විදියට ලිව්වා. ඒ ලිව්වේ උගන්වන්න සහ ඉගෙන ගන්න. නමුත් මේ ප්‍රකරණ පොත් තියෙන්නේ උගන්වන්න ඉගෙන ගන්න නෙමෙයි, මග ඵල ලබන්න. දෙකේ වෙනස ඕකයි. එතකොට මේ අභිධර්ම සමුච්ඡය උගන්වන්න ඉගෙන ගන්න, අර බුද්ධ ධර්මයේ ගැඹුරු දේවල් උගන්වන්න ඉගෙන ගන්න අභිධර්ම සමුච්ඡය. නමුත් ප්‍රකරණ පොත් උගන්වන්න ඉගෙන ගන්න ලියපුවා නෙමෙයි, නිවන් මඟ ඵල ලබ. මේ අභිධර්ම සමුච්ඡය කියන පොත ලිව්වේ සංස්කෘත භාෂාවෙන්. මේ පොත පසු කාලෙක අභිධර්මාර්ථ සංග්‍රහය කියලා ලිව්වා. අභිධර්මාර්ථ සංග්‍රහය කියලා සිංහලෙන් ලිව්වා. පාලියෙනුත් ලිව්වා. ඔය පොතම එකත් මට හරියටම නම් මතක නෑ. එකත් අභිධර්ම කතාවක්. එතෙක් කවදක්වත් මේ අභිධර්මයේ කියලා එකක් තිබුණේ නෑ. ප්‍රකරණ පොත් තිබුණේ. ඊට පස්සේ ඔය අභිධර්මයක් කියලා උගන්වන්න ඉගෙන ගන්න ආව එක. දැන් අදත් උගන්වන්න ඉගෙන ගන්නේ අර අභිධර්මාර්ථ සංග්‍රහය, අභිධර්ම සමුච්ඡය. හැබැයි මේ ප්‍රකරණ පොත් අතරදම් බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ ප්‍රකරණ පොත් උගන්වන්නේ නෑ. අර අභිධර්මාර්ථ සංග්‍රහය, අභිධර්ම සමුච්ඡය, අර ලේඛනය, සංඛ්‍යා ලේඛනය උගන්වනවා. දැන් බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ තියෙන්නේ නිවන් දකින්නද උපාධි ගන්නද? බලන්නකෝ, දැන් හරිනම් තියෙන්න ඕන මොකටද? නිවන් දකින මාර්ගචරියාව පැහැදිලිව කියලා පෙන්නලා දෙන්න. නැතුව උගන්වන්න ඉගෙන ගන්න දෙයක් බුදුහාමී නෑ. ඔව්. දැන් අද බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ බුද්ධ ශ්‍රාවක ධර්මපීඨේ ඔය පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළේ ලෝක විශ්වවිද්‍යාල ගණනාවක බෞද්ධ දර්ශනය උගන්වනවා. කිසි එකක නිවන් දකින ධර්මයක් නෙමෙයි තියෙන්නේ. මොකද්ද? විභාග පාස් කරන්න, උපාධි ගන්න, මේ දැනුමක් ලබා ගන්න. දැක්ම බිඳුවයි. දැක්ම වහනවා. දැනුම ලබා දෙන්න. දැනුමෙන් වැඩක් නෑ. මේ ඊයේ කියපු සබ්බාසව සංවර සූත්‍රයේ පළවෙනි වාක්‍යය මොකද්ද? යානතෝ පස්සතෝ ආසවනං කයං වදාම. අජානතෝ අපස්සතෝ. පැහැදිලිව තියෙනවා. ඒ නිසා දැනුම ලබා ගන්න ඕන, දැක්මක් පූර්ණ කර ගන්න. ඒ නිසා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ හෝ ඔය විශ්වවිද්‍යාලවල හෝ මේ බුද්ධ දර්ශනය, බුද්ධ ධර්මය නිවන් වහන්න මිසක් නිවන් මග විවෘත කරන්න, මාර්ගචර්යාව විවෘත කරන්න කිසි තැනක උපකාර වන ආකාරයට උගන්නේ කියලා දෙන්නේ අර ඓතිහාසිකව අර අභිධර්ම සමුච්චය තමයි ඔය අදත් මේ කියලා දෙන්නේ උගන්වන්නේ සියලු දේ. වැහිලා ගියා. ඒකෙන් වැහිලා ගියා. අනිත් පාරේ ඒක නිසා දැන් මේක නිසා උනේ ග්‍රන්ථ ධූරය මතුණ විපස්සනා ධූරය යට ගියා. විපස්සනා ධූරය සම්පූර්ණයෙන්ම යට වුණා. ඔව් දැන් මේක ග්‍රන්ථ ධූරයේ තියෙනවා. විපස්සනා ධූරේ නැති වුණා. නිවන වැහිලා ගියා. ආගම වතු වුණා. පැවැත්ම තියෙනවා.
ස්වාමීන් වහන්සේ යම් කිසි මැනීමක් උසස් හෝ පහත් කියලා ආවම එතකොට අනිච්චානුපස්සනාවද කරන්න
ඕනේ? නෑ නෑ නෑ. මැනීම හොඳ එකකුත් තියෙනවා. ඔයාට මෛත්‍රී කරන්න පුළුවන් නම් ඒක ඒ මැනීම හොඳයි. ද්වේෂය අයින් කරන්න පුළුවන් නම් ඒ මැනීම හොඳයි. නමුත් ඔයා ලෞකික වශයෙන් යමක් ලාභයක් ගන්න සැපක් ගන්න හොඳ තැනකට එන්න හොඳ තැනක් අල්ලගන්න උපාදානය කරගන්න පංචස්කන්ධය මනිනවන ඒක වැරදි. ඔයාගේ හිත පිරිසිදු කරගන්න මනුස්ස ගුණධර්ම ඇති කරගන්න දියුණු කරගන්න වඩා ගන්න කාටත් තමන්ටත් අනුන්ටත් යහපත් දෙයක් කරන්න මෙනෙහි කරනව නම් මනිනවන ඒක හොඳයි. ඒක යෝනිසෝ මනසිකාරය. ඒක කරන්න ඕන. ඒක අනු කරන්න ඕන. ඒ නිසා මේ මැනීමේ දෙකක් තියෙනවා. තමන්ටත් අනුන්ටත් හොඳ යෝනිසෝ මනසිකාරයෙන් මයින් එක කරන්න ඕන. ඒ වගේම අර යම් යම් ප්‍රිය දෙයට ඇලෙන්න මනිනවා නම් ප්‍රිය දේ, ලාභ දේ, මනාප දේ මේ වගේ දේ අල්ල ගන්න කරනවා නම් පංචස්කන්ධය උපාදානය කරනවා නම් ඒක අයෝනිසෝ මනසිකාරයෙන් කරන මැනීම. මේ දෙක හොඳට තේරුම් ගන්න ඕනේ වෙනස්කම්.
එතකොට සම්මාස මරණානුස්සතිය තියෙන්නේ
අනිච්චානුපස්සනාව. ඔව්.
බුද්ධානුස්සතියයි මරණානුස්සතිය අතර වෙනස?
මරණානුස්සතිය තියෙන්නේ අර අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ කියන එකමයි. අනිච්චානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති තුන මරණ අනුස්සතිය. මරණය මෙනෙහි කිරීම නෙමෙයි. තේරුණාද? මරණය මිදී නිදහස් වෙන්න පුළුවන්න්නේ අනිච්ච දුක්ඛානත් මෙනෙහි කළා නිච්ච සුඛාත් ඉවත් කළොත් පමණයි. බුද්ධානුස්සතිය කියන්නේ භව උදුරා දමන්නට උපකාර වන අනුස්සතිය. ඒක නිබ්බිදානුපස්සී විහෙරති අභිනන්දිම් පජහති විරාගානුපස්සී විහෙරති රාගං පජහති නිරෝධානුපස්සී විහෙරති සමුදයං පජහති පටිනිස්සග්ගානුපස්සී විහෙරති සබ්බූපදී පජහති. මේ රාහුල ආද සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. විභංග ප්‍රකරණයෙන් පැහැදිලිව තියෙනවා. අත්ථ සංඥාවේ විරුද්ධ වචන අසාරට්ඨේන අනත්තා අනාත වෙනවා. මම යමක් ඇතෙයි කියලා අල්ලගත්තොත් වටිනවා කියලා සාරයි කියලා අල්ලගත්තොත් අර මම කිව්වනේ අර ඊයාවස පින්තූරයක් ගත්තා කියලා අවුරුදු 18 ඒක ඇත කියලා සාරයි කියලා ගත්තා. නමුත් අර දැක්ක ගමන් මේකේ යථාහත්වය අනාත වුණා. ඒක තමයි අනත්ත. එතකොට අර පින්තූරේ ගත්ත දවසම මේක විපරිණාමයට පත් වෙලා වෙනස් වෙලා අනාත බවට පත් වෙනවා නම් අපි එදාම අත්හරිනවා. අත සංඥාව අතහරිනවා. අනාත වෙන්නේ. මේ මිනිසු සියලු දේ අනාත වෙන්නේ අත්තසේ ගැනීම. අසීමානි ගැනීම. එතන මම එසෝ හමස්මි එසෝ මේ අත්තාති කියලා සියලු දේ ගන්නවා ප්‍රියයින මනාපයිනම් මිහිරින. ඔව් ඝන සංඥාව දුව සංඥාව තියෙනවා. ඔව් දැන් මේක අපි තදින්ම අපේ කැමැත්ත අනුව අල්ලගත්තට ඒක යති අට්ටි යති. මේ තද ගතිය කොච්චර තදින් අල්ලගත්තත් ඒක අපින් එහාට ගිහිල්ලා අතහැරලා මගහැරලා යනවා. අට්ටියති හරායති හැර යති දිගුච්චති. මේක අවසාන වශයෙන් පිළිකුලට නොගැලපෙන බවට පත් වෙනවා. ඒක තමයි අට්ටියති හරායති දිගුච්චති.
අරන් කියන වචනේ රජස් හයක් කියලා ගෝහන්සේ පැහැදිලි කරා. රජස් හය කුමක්ද කියලා දැනගන්න කැමැති.
රජස් හය කියන්නේ රටි, රංග, රට, රජ, රම, රස. රයන්ෙන් පටන් ගන්නා පුද්ගලයෙකුට ලබන්න පුළුවන් රජුරුව ඔය හයම උපරිම වශයෙන් පාවිච්චි කරනවා. ඒක නිසා රජු කිව්වා. රජස් හයම පාවිච්චි කරන පුද්ගලයාට කිව්වා රජ කියලා. රටි, රංග, රට, රස, රජ, රම. රයන්ෙන් හයම පටන් ගන්නවා. ඒ හයම රජස්. ඒ හයම කළු ධර්ම, කිලුටු ධර්ම. මේ රජස් රජෝහරණන් කියලා චූලපන්තක හාමුදුරුවන්ට අර දුන්නාම මේ රෙදි කෑල්ලක් දැන් මේ මොනවද එන්නේ? රජස් කිලුටු වෙන්නේ. මේක මේ නිකම් මේ රෙදි කෑල්ලක් දුන්නයි කියන එක නෙමේ. ඒක නිකම් මේ උපමාව. දැන් උපමාව කරකහගෙන ඉන්නවා. මේක ගැඹුරු ධර්මය තේරුම් ගන්න. මේක ගැඹුරු ධර්මයක් තියෙන්නේ. රජස් කිව්වේ ඉතාම ගැඹුරු ධර්මයක්. රජෝහරණං කිව්වේ, රජස් හරණං කිව්වේ. මේ හිතේ කිලුටු වෙන රජස් හය. ආස්වාදය නිසා ආදීන ආනිසංස දෙකම ලැබෙනවා. යම් ආකාරයක ආදී නව නම් අර නව අවස්ථාවකම දුකට කරදරයට බාහිරයට පත් වෙන දේවල් තමයි. ඒක හෙට සූත්‍රයක් දේශනා කරනවා, සත්තට්ඨාන කුසල සූත්‍රය හෙට උදේ. ඒකේ ආදීන පැහැදිලිව විග්‍රහ කරලා විස්තර කරලා දෙනවා. ආනිසංස කියන්නේ, ආ කියන්නේ මේ පැවැත්ම පවත්ත, ආගම ආනිසංස. පැවැත්ම පවත්වාගෙන යන හොඳින් හෝ නරකින් උපකාර වන දේවල් ආනිසංස. සංනිසං ආනිසං. දැන් ආශව වර්ග හතරක් තියෙනවා. මේ තණ්හා අනුසය නිසා කාමාශව, භවආශව, අවිද්‍යආශව තුනම ඇති වෙනවා. කාමාශව, භවආශව, අවිද්‍යආශව. කාමාශව කියන්නේ ඇහැ, කන, නාසය, දිව, කය කියන පහ රමණය කරන අනුසය ආසය දෙකම අර කාමාව චර දේවල්. කාමාසය, කාමාව චර දේවල් කාමාසය හැටියට විග්‍රහ කළා. ඊට පස්සේ මන රමණය කරන දේ භවආසය හැටියට විග්‍රහ කළා. අපි හිතමු දැන් ඇහැ, කන, නාසය, දිවකය, මන පිනවන්න තමයි අපි ඔය යාන, වාහන, සුවඳ, කෑම, මේ සියලු දේ ගන්න. අපි හිතමුකෝ අපි යම් තනතුරක් අගමැති වෙන්න, රජ වෙන්න, ජනාධිපති වෙන්න, මන්ත්‍රී වෙන්න. ඒක කය රමණය කරන්න නෙමෙයි. ඒක මොකද්ද? මන රමණය කරන්න. ඒකට කියනවා භව ආසය කියලා. භව ආසය. ඒ වගේම භව ආසය රූප භව, රූප භව දෙකක් හැටියට තියෙනවා. දැන් අපි අභිඥාලාභියෙක්, මගඵලලාභියෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක්. අපිට නොපෙනෙන තත්වය අරූප භව, අපිට පෙනෙන තත්වය බලන්න පුළුවන් දේ රූපයක් හැටියට තියෙන දේ රූප භව, අරූප භව හැටියට බෙදෙනවා. ඒ දෙකම භවසය. භව අනුසය නිසා භවසය හැදෙනවා. අවිජ්ජාසය කියන්නේ මේ අපේ මේ මනස මුවහ වෙන දේ තමයි විජ්ජා අවිජ්ජා. විනිවිද බලන්නට බැරි ආකාරයට මනස මලකට තට්ටුවෙන් වැහිලව නම් ඒක අවිජ්ජාසය. එතකොට පෘථග්ජන පුද්ගලයෙක් අර කාමාවචර නිසා කාමාශය ඇති වෙනවා, රූපාවචර නිසා රූප බව රූප බව දෙකම ඇති වෙනවා, අරූප බව නිසා මේ අවිජ්ජාස තුන නිසා අවිජ්ජාස උපදිනවා. පංච කියන්නේ පහ. අභිඥාවල තියෙනවා පංච අභිඥා, ෂට් අභිඥා, අෂ්ට අභිඥා. දැන් අර අසිත තවුස අෂ්ට අභිඥා ලාභිය. අභිඥා උපරිම අටක් තියෙනවා. අෂ්ට අභිඥා සමාපත්තිය තියෙනවා. අෂ්ට සමාපත්ති, අෂ්ට සමාපත්ති ලබන්නේ අරහතුන් වහන්සේ කෙනෙක්, මගඵල ලාභිය. අෂ්ට අභිඥා ලබන්නේ අර ඉර්ෂිවරේ. අපි සිංහලෙන් කියනවා නම් ඉර්ෂිවරු. අනාර්ය අරූපී ධ්‍යාන ලැබූ ඉර්ෂිවරු ලබන්නේ අභිඥා. දැන් මගඵල ලැබූ සෝතාපට්ටි ඵලයට පත්ුණාට පස්සේ අරූපී ධ්‍යාන ලබන්න හෝ අභිඥා ලබන්න බෑ. අභිඥා ලබනවා නම් ලබන්න පුළුවන් වෙන්නේ මගඵල ලබන්නට පෙර. දැන් මේක හරියට දැන් අපි කැලේ වල් ගහක් තියෙනවා. වල් ගහ මුල ඉඳන් කප කපා කප කපා එන්න පුළුවන්. ඒ කප කපා මුලට එනකම් පොළොව මට්ටමට එනකම් අභිඥා. දැන් මේ වල් ගහ අපිට කපන්න මොකවත් ඕනේ නැහැ. මුල අල්ලලා මුලෙන්ම උදුරන්න පුළුවන්. දැන් අභිඥා තියෙනවද? දැන් අභිඥා වැඩක් නැහැ. උදුරා දැම්මට පස්සේ සමුච්ඡේද ප්‍රහාණයෙන් ඉවර වුණාට පස්සේ දැන් ධ්‍යාන ලබන්න කපන්න ඕනේ කමක් නැහැ. එතකොට මේක ඉස්සර සිංහල භාෂාවේ වචන දෙකක් තිබ්බා, සුද්ධ බුද්ධ. සුද්ධ කියන්නේ සමතය, බුද්ධ කියන්නේ උදුරා සමුච්ඡේද වශයෙන් භව උදුරා දෙමීම. සුද්ධ කරනවා කියන්නේ සමතය. දැන් අපි කැලාවක් සුද්ධ කරනවා. තව සුමාන දෙකක් යනකොට වැස්සක් වැස්සකම මොකද වෙන්නේ? ආයි කැලෑව අලුතෙන් උපදිනවා. හැබැයි අර උදුරාදමු බව උදුරාදමු, බුද්ධ කියන්නේ බව උදුරාදමු. ආයි කැලෑවක් උපදින්න බෑ. මොකද මුලින්ම උදුරලා දාලා තියෙන්නේ. වැස්ස වැස්සට මුලින් උදුරා දැම්මම ආයි කැලේ නෑ. දැන් මිනිස්සු හිතනවා මේ අභිඥා නොලබා ධ්‍යාන නොලබා මගපල් ලබන්න බෑ කියලා. මේක සම්පූර්ණම වැරදි අදහසක්, මතයක්, ඉගැන්වීමක්. දැන් ආලවකයක් සය ධ්‍යාන ලැබුවද, අභිඥා ලැබුවද, සෝතාපන්න ඵලයට පත් වෙයි. දැන් සන්තති අමාත්‍ය අරහත්ත්වයට පත් වුණා, මගපල් ලැබුවද? මගපල් ලැබුවා. ධ්‍යාන ලැබුවද? අභිඥා ලැබුවද? නෑ. නමුත් මගපල්ලාභීන් අභිඥාලාභීනුත් මගපල් ලැබුවා. ඒක බුදුහාමුදුරන් කාලේ එහෙම වුණා. දැන් ඔය කොණ්ඩඤ්ඤ කියන බමුණ බුදුහාමුදුරුව බෝසත්තුමා උපදින දවස වෙනකොටත් අෂ්ටාවිඥාලාභී බමුණෙක්. බුදුහාමුදුරුව බුදු වෙනකොට අවුරුදු 35 ගිහිල්ලා තාම අවිඥාලාභී. හැබැයි මලකට තට්ටු තුන තාම එහෙමම තිබුණා. බුදුහාමුදුරුව සුමානයක් මේ බණ කියා දෙනකොටයි විරජං වීත මලං ධම්ම චක්කුන් උදපාදි උනේ ධම්මැස පැහැදුනේ මලකඩ ටික කැටිලා. එදා අර අෂ්ට අභිඥාලාභිය. එහෙමනම් අෂ්ට අභිඥාලාභියට මලකඩ කඩලා නැහැ. තව කොච්චර කල් හිටියත් මලකඩ තට්ටු තුන ගලවන්න බෑ. මේකයි තේරුම් ගත යුතුයි. ඒ නිසා ඔය මලකඩ තට්ටු තුන කඩන්න නම් මේ අර අරිය ධම්මේ කෝවිදෝ අරිය ධම්මේ විනීතෝ අරිය ධම්ම ය අහන්න ඕන. භව උදුරා දමන හැටි අහන්න ඕන. භව උදුරා දමන හැටි කියවට කෙටි වචනේ බණ. භව නසන ධර්මය. භව කියන එක බුද්ධ දේශනාවේ තියෙන වැදගත්ම වචනේ. අද භව කියන වචනේ මේ විකෘති කළා. අද මොකද කළේ බව කියන වචනේ? ජයන්නක් එකතු කළා අර ලොරි කියන ඉංග්‍රීසි වචනේ දැන් සිංහලට ගන්නකොට යන්නත් දාලා ලොරිය කිව්වා වගේ මේ බව බවෝ බවං කියන එක යන්නත් දාලා භවය කියලා රේණුකානේ හැමදෙරුව සහ ඊට ඉස්සෙල්ලත් පු탁 යන පුද්ගලයෝ ලිව්වා ඊට පස්සේ රේණුකානේ හැමදෙරුව ඒක තවත් දුරටත් ගිහිල්ලා බව චක්‍ර තුනකටත් හැදුවා දැන් අර පටිච්ච සමුප්පාද විවරණ කියලා පොතන් ලියලා මේ පටිච්ච සමුප්පාද ධර්මය නැත්තටම නැති කළා. මාටින් වික්‍රමසිංහ මහත්තයා භවතරණිය කියලා පොතක් ඔය 1940 ගණන් වල රේණුකානේ හැමදෙරුව ඔය පටිච්ච සමුප්පාද විවරණේ ලියපු ගමන්ම මාටින් වික්‍රමසිංහ මහත්තයා පොත් දෙකක මේක මේ හරියට මේක බටමිටියක් අලියෙක් පොඩි කරලා තල්නවා වගේ මේ රේණුකානේ හැමදෙරුව කියපු දේ සම්පූර්ණ මාටින් වික්‍රමසිංහ මහත්තයා ඒ කාලේ හැටියට විඳලා විනාශ කළා යටපත් කළා නමුත් ඒවා ඔක්කොම නැවතත් 50 ගණන් වල 60 ගණන් වල ආයිසරයක් ආයි ඒවා තහවුරු වෙලා ආවා ඒ නිසා බව ය කියන වචනේම රෙජිස්ටර් වුණා අද ඔව් ඊට පස්සේ රේණුකානේ හැමදෙරුව බව තුනක් දැම්මා කොටසක් පෙර භවයට පටිච්චසමුප්පාද ධර්මයේ කොටසක් මේක භවයට කොටසක් මතු භවයට එහෙම එකක් නැහැ භවයේ භව කියන එක මේ විනාඩියකින් තප්පරයකින් රාග භව ද්වේෂ භව මෝහ භව උප්පජ්ජති ඒ නිසා දැන් අද මිනිසුන්ට මේ භව භවය ජාති ජාතිය තේරුම් ගන්න බෑ ඒක නිසා කලේ දැන් බුද්ධ දේශනාවේ තියෙන නතේ භවං අට්ට මන්නාදියන්ති අටවෙනි භවක් නැහැ අද සියලු මිනිස්සු සියලු දේශකයෝ සියලු හාමුදුරුවරු මොන උගත් රාජකීය පණ්ඩිත වුණත් කියන්නේ ආත්ම අට හතයි තියෙන අටවෙනි ආත්මයක් නැද්ද මේක ආත්ම කතාවක් නෑ තියෙන්නේ භව භවට කොහොමද උදුරන්නේ දැන් සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාට තව තියෙන භව හතයි සෝතාපට්ටි ඵලයට පත් වෙලා පැයක් හරි දවසක් අත ඉන්නවා නම් ඒ ගත කරන්න තියෙන කෙට සත්තු කත්ත පරමෝ කියලා සූත්‍රයක් තියෙනවා. එක කෙටක්. එක බවක්. සෝතාපට්ටි බව. ඊට පස්සේ සකදාගාමි මාර්ග බව, ඵල බව. අනාගාමි මාර්ග බව, ඵල බව, අරහත් මාර්ග බව, ඵල බව හතයි. ඔන්න ඔය හත තමයි බව හත. බවද සත්තු කත්ත පරම සූත්‍රයේ බුදුහාමුදුරු ලුණු කැට හතකටයි සමානක. ලුණු කැට දිය වෙලා යනවා. ඒවා කවදක්වත් නවතින දේවල් නෙමෙයි. ඉතින් ඒක නිසා මේ භව කියන වචනේ සම්පූර්ණයෙන්ම උගන්වන්නේ බෞද්ධයට ඉගැන්නුවේ සියලු දේ වැරදි ආකාරයකට යයන්නක් දාලා. ඒක තමයි මේ රේණුකානේ හාමුදුරුවෝ මේක සිංහල මිනිස්සුන්ට බොහෝම වැරදි විදිහට මේ භව භවය කියලා අර පටිච්චසමුප්පාද විවරණ ධර්මය සම්පූර්ණ ධර්මයේ විකෘති කළ විනාශ කළ කියලා දුන්නා ඉගැන්නුවා අද ඔක්කොම පිළිවෙන් වල දහම් පාසල් වල සහ පන්සල් වල ඔය රේණුකානේ හැමදුරන්ගේ පටිච්චසමුප්පාද විවරණය තමයි ගන්නෙ ඒක මේ විසුද්ධි මාර්ගයේ ගුරු කොට ගරු කොට ගුරුමේ තිබුණු විසුද්ධි මාර්ගය බලලා ලියපු පුතා ඒක බීජී කියලා සූත්‍රයකුත් තියෙනවා. දැන් අනාගාමී තත්වයට පත් වුණ පුද්ගලයා ඒක බීජී. එක්වරයි එන්නේ. සකදාගාමී පත්වයට පත් වූ පුද්ගලයා කෝලං කෝල. එක්කෝ එතන එක්කෝ මෙතන දෙපාරක් ඉටිනවා. සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා සත්තක් අත්තු පරමෝ. කෙත් සතක් උපරිම වශයෙන් පරම වශයෙන් කෙත් සතක් පහු කළින්. හැබැයි මේ කෙත් සත විනාඩි දෙකිනුත් බාහිර ධාරී වීර්යතුමා පහු කළා ගියා. සන්තතිය මහත්තයා කෙත් හතම විනාඩි දෙකිනුත් පහු කළා ගියා. ඒ නිසා කෙත් හත දැන් ජනවසුබුදු උත්‍රේ තියෙනවා බිම්බිසාර රජුරුව මිය පරලෝ ගියාට පස්සේ මේ දේව ගෝත්‍රයේ හිටපු යක්ෂ ගෝත්‍රී ඉපදුනා ජනවසුබ හැටියට. ජනවසුබ සූත්‍රයේ තියෙනවා තව 14 වරක් සෝතාපට්ටි ඵලයේම මේ සෝතාපට්ටි ඵලයෙන් එහාට යන්න බැරුව ජනවසුබට කල් ගෙවන්න වෙනවා කියලා. ජාති සෝතාපන්න හැටියට 14 වරක් ඉන්න වෙනවා. විසාකා ඔට කිව්වා 8 වරක් මේ සෝතාපට්ටි ඵලෙ ඉන්න වෙනවා, එහාට යන්න බැරි
වෙනවා.
ඔව් මෙහෙමයි. පිං කළ වැඩි වුණාමත් මේ පිං ගෙවන්න වෙනවා. පව් කළ වැඩි වුණාමත් ඒ වගේ වගේවා වැය කරලා ඉන්න වෙනවා. ඒ නිසා මේ භව කියන එකයි ජාති කියන එකයි අද මුළු බෞද්ධ ලෝකයම උගත් සියලු භික්ෂුන් වහන්සේලා පටලවාගෙන. හැබැයි බුදුහාමුදුරුව පැහැදිලිව කිව්වා උපාදාන පත්‍යා භව, භව පත්‍යා ජාති. අවස්ථා දෙකක්. ওই දෙක තේරුම් ගන්න බැරි වුණා දැන් අද පටලවාගෙන. අද භවයේ ජාතිය දෙකක් එකට කරගෙන තියෙන්නේ. ඒකයි වැඩි. එනිසා යන්න දැම්ම ගමන් මේක ජාතිය වුණා. ඔකයි අද නිකන් මේ සාමාන්‍ය සිංහල මිනිස්සු බෞද්ධයෝ කියන්නේ භවය. මේ භවය, ඒ භවය, මතු භවය, පෙර භවය, එහෙම එකක් නෑ. මේක තියෙන්නේ භව. භව කියන්නේ බීජ. භව කියන්නේ බීජ. ඒවා මේ පස්සේ අටුවාකාරිය ලියපු වචනේ. අටුවාකාරයන්ගේ වචන මිසක් මේවා මේ ත්‍රිපිටකයේ තියෙන ඒවා නෙමෙයි. දැන් භව කියන්නේ දැන් අපි හිතනවා මේ බද්ධ කල්පය, මහා බද්ධ කල්පය, බද්ධ කල්පය. බද්ධ කියන්නේ මොකද? දැන් මහා බද්ධ කල්පය. මහා බද්ධ කල්පයට බුදුහාමුදුරුවම උදාහරණය දුන්නේ බඹයක් නෙමෙයි, යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් ගැඹුරු ටැංකියකට අබෑට දාලා අබෑට ගන්න කාල. මොකද්ද මේ මහා බද්ධ කල්පය? මොකද්ද මේ බද්ධ? බද්ධ කියන්නේ බැඳින. අපි දැන් මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව නිසා බැඳිනවා. මේ බැඳි බැඳි ආ කාල පරාසය අතීතයේ මේ මොහොත දෙක් අර යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් ගැඹුර ටැංකියට අබෑට දාලා ඒ අබෑට අයින් කරන කාලයටත් වඩා වැඩි. ඒකයි මහා බද්ධ කල්පය. බද්ධ කියන්නේ බැඳෙනවා. මේක සංස්කෘත වචනේ ගත්තා බද්ද්‍ර. දැන් බද්ද්‍ර යව්වනේ. මේක බද්ද යව්වනේ. මොකද යව්වනකමට, යොබ්බනකමට බැඳෙනවා. ඒක නිසා බද්ද කියන්නේ බැඳිච්ච කාල පරාසය. මේ සියලු වචන අර සංස්කෘත වචන දැම්මට පස්සේ ධර්මයේ විකෘති වුණා, විනාශ වුණා. දැන් අද සංස්කෘතයි පාලි සිංහලයි තුනම පටලවාගෙන මිනිසුන්ට අපි මේක කලවම් කරලා කන පිට හරවගෙන කියන්න පටන් ගන්න. දැන් කල්පය කියන්නේ දැන් ආනන්ද හාමුදුරුවන්ට කිව්වනේ මහා පරිනිබ්බාන සූත්‍රයේ ආරාධනා කළා නම් මට කල්පයක් ජීවත් වෙන්න පුළුවන්කම තිබුණා. එතකොට කල්පයක් කිව්වේ අවුරුදු කීයක්ද? ඔය කියන කල්පයක්ද? මොකද්ද එතන කල්පයක් කිව්වේ? අවුරුදු 120යි. අවුරුදු 120කට වැඩිය කල්පයක් නැහැ මිනිස් කල්පය. මදුරුවගේ කල්පයේ දවස් 7යි. එක එක සත්තුන්ට කල්ප තියෙනවා. කල්ප කියන්නේ කාල පරාසය. සම්මත කාල පරාසයන් තියෙනවා ආවිස හැටියට. ඒක තමයි කල්ප. සබ්බ ලෝකේ අනවිරත සංඥා මෙනෙහි කිරීමෙන්, අනුපස්සනා කිරීමෙන් අබිරත සංඥා තුන ප්‍රහාණය කරන්න ඕන, කරන්න පුළුවන්. මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙනවා සංකාරයි අபிසංකාරයි කියලා දෙකක්. සංකාර කියන්නේ වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර, අතීත සංකාර, වර්තමාන සංකාර, අනාගත සංකාර. තව තියෙනවා චක්කු මුල් වෙලා සංකාර, සෝත මුල් වෙලා සංකාර, ගාන සංකාර, ජීවා සංකාර, මනෝ සංකාර, එහෙම සංකාර තියෙනවා. අபிසංකාර තියෙන්නේ තුනයි. අභි රත සංකාර තුනයි තියෙන්නේ. මොනවද? පුඤ්ඤ අභි සංකාර, අපුඤ්ඤ අභි සංකාර, අනිඤ්ඤ අභි සංකාර. අபிසංකාරයි සංකාරයි අතර වෙනසක් තියෙනවා. අභි සංකාර නියත වශයෙන්ම පුද්ගලයෙක්ගේ පැවැත්ම ජීවත් වීම දික් කරනවා. හොඳින් හෝ නරකින් හෝ නිවන වහනවා. අනිවාර්යෙන් අභිසංකාරයකින් නිවන ප්‍රමාද කරනවා, වහනවා. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ධර්මයේ පෙන්නවා මේ අභිසංකාර තුනම අනබිරත සංඥා හැටි. ඒවා මේ නිවන් මඟට සම්පූර්ණයෙන්ම වැරදි දේවල්. දැන් අද බෞද්ධයෝ මේ බුද්ධාගම ආවට පස්සේ මහා සාංගික නිකාය නිසා පුඤ්ඤාභිසංකාර තමා අද බෞද්ධයාගේ එකම ඒකායන පරමාර්ථයේ පුඤ්ඤාභිසංකාර කිරීම. දැන් දානයක් දෙනවා කියමුකෝ ගෙදරක. දානයක් දීලා දැන් මේ පින් වාක්‍යයක් කියනවා. මේ පින් වාක්‍ය කීම නිසා ඒකට අර ගෙදර ඉන්න අය සාදුකාර දෙනවා. මොකද වෙන්නේ? පින අභිසංකාරයක් වෙනවා. දැන් ඔන්න දානයක් දුන්න හාමුදුරුවන්ට, හාමුදුරුවෝ ඉතින් මේ දානේ ගන්න ඉස්සෙල්ල හෝ පස්සේ හෝ පින් වාක්‍යයක් කියනවා. අනේ මේ පින්වතුන් බොහෝම හොඳ පින්කමක් කරගත්තා. මේ පින්කම නිසා මේ පින්වතුන්ට අර නන්දා මල්ලිකා සුමනා සුනන්දා මෙන් භෝග සම්පත්, ධන සම්පත්, රූප සම්පත්, ඒ සම්පත් මේ සම්පත් ලැබ, දෙව් මිනිස් සැප කෙළබල, රජ සැප, සිටු සැප ලැබ, මතු බුදු වන උදුන් දකින්නට මේ පින හේතු ආසනා වේවා කියලා අර පින පුඤ්ඤාභිසංකාරයක් කරලා එයාට පැවරුවා. ඒ පුද්ගලයාත් සාදු සාදු කියලා එක බාර අරගෙන අභිසංකාරයක් කරගත්තා. අර කරගත්ත පින මේ මොහොතේ ඉඳන් ඵල විපාක දෙන හැටියට තමන් විසින් උපාදානය කරගත්තා. ඒකයි පුඤ්ඤාභිසංකාරය. එතෙන්දි නිවන වැහෙනවා. දිව්‍ය සැප, රජ සැප, මිනිස් සැප කෙලවර මතු බුදු වන බුදුන් කිව්වහම, මතු කිව්වහම ඕක කොයි කල්ප කාලාන්තරේ ලැබෙයිද කියලා සීමාවක් කෙලවරක් නැහැ. ඔය සියලු කාලේ දුක් විඳින්න උපදින්න ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම විඳින්න වෙනවා. අද සම්මත සම්ප්‍රදායික සියලු ඔය දාන මාන පින්කම් වලදී සහ වෙනත් දාන පින්කම් වලදී සියලු තැන්වල මේ පුඤ්ඤාභිසංකාර තමයි කරන්නේ. කරලා නිවන වහලා පැවැත්ම සුගතියට පත් කරන ඒ සියලු දේ පුඤ්ඤාභිසංකාර. මේක දැන් තේරෙනවනේ. පින්කමක් කරලා බුදුහාමුදුරුවෝ කිව්වේ කුසලයක් කරගන්න ඕනේ වලින්. ත්‍යාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ අශේෂ විරාග නිරෝධෝ. ඒක බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ. දැන් සුමනා සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ සුමනාවනි පින්කම් කළ යුතුය මෙය. හැබැයි හැම පින්කමක්ම කුසලයක් බවට පත් කරගන්නට ක්‍රමයක් තියෙනවා කියලා ත්‍යාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. ඒක ඇලෙන්න එපා. ඒක අල්ලගන්න එපා. එකෙන් ඒ මොහොතම මිදිලා පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා. එකෙන් මිදී නිදහස් වෙන්න. ඒක අර අනබිරත සංකඤ්ඤා. එතකොට දැන් පින්කමක් කරලා අපි ඒක උපාදානය කරගත්තොත් ඒක අපේ පැවැත්ම යහපත් කරගන්න, හොඳ ගන්න, අද නම් නිවන් දකින්න බෑ. ඒකින්ද ලබනාත්මේ නිවන් දකින්න ඊට ඉස්සෙල්ලා ඉපදුණු තැනක රජ සැප, සිටු සැප ලබන්න කියලා මේ අභිසංකාරයක් හැටියට ප්‍රාර්ථනාවක් කළොත් මේක මේ අභිසංකාරයක්. දැන් අපි පින්කමක් කළා ඕක ඔයාගේ ප්‍රාර්ථනා කරලා ඉල්ලුවේ නැතුවට පින්කම අපි ආයි නිවන් දකින්න බැරුව ඉපදුනොත් ඒ පින්කම අපිට හේතුඵල ධර්මයට අදාළව ලැබෙනවා. අර යාඥා කළොත්, ඉල්ලුවත්, ප්‍රාර්ථනා කළොත් වෙන්නේ මොකෝ? අභිසංකාරයක් වෙනවා. ඒකයි වෙනස. ඊළඟට අපුඤ්ඤාභිසංකාර කියන එක ඊට වඩා ටිකක් නෙමෙයි, හුඟක් දරුණුයි. අපිට යම් පාඩුවක්, අලාභයක්, අවඩක්, අසාධාරණයක් වුණහම අපි මේකට එකට එක කරනවා. මේක තමයි අපුඤ්ඤාභිසංකාර. අපි හිතමු අපේ කෙහෙල් කැනක් වත්ති තිබුණා. අපි ඒ කෙහෙල් කැන පැහිලා තිබුණා, නමුත් කපලා තිබ්බේ නැහැ. කෙහෙල් කැන අර පැහිලා තියෙන එක, කෙහෙල් කැන කපලා අපි ආරක්ෂා කරගන්න එක, ඒක අපේ වැඩක්. අපි ඒක නොකර දැන් කොහොම හරි මේල් ගැන පැහිලක් තිබුණා. හැබැයි හොරෙක් කපාගෙන ගියා. දැන් අපිට පාඩුවක් වුණා, අලාභයක් වුණා. දැන් අපි කරන්නේ පෘථග්ජන පුද්ගලයා මේ කේල් කැන කපාපු මිනිහට අර වස්කවියක් කියලා එක්ක ශාපයක් කරලා එක්ක දෙස් දෙවල් තියලා එක්ක වෙන මොන විදියට එක්ක නඩුවක් දාලා හරි මොකක් හරි කරලා අර ඒ අර දුක අර අපුඤ්ඤ අභි සංකාරයක් බවට පත් කරගෙන එක වැඩි දහහක් වලට පත් කරගන්න. දැන් අර තමන්ගේ හිත කේල් කැන කැපුව නිසා වේදනාවක් වේගයක් ඇහිලා දුක් දොම්නස්සකක් වටපත්. ඊට පස්සේ අර ඒක නිසා වස්කවියක් කියලා ශාප කළා එක්කෝ නඩු දාලා එස් දෙව දෙක්ක දෙස් දෙවල් තියලා එන හත ගහන්න ඕන නයා කන්න ඕන කියලා කියන්නේ. කියපු ගමන් මොකද වෙන්නේ? එක සිය දහස් ගණනක් බවට පත් වුණා. ඉතින් ඒක අපුඤ්ඤ අභි සංකාර. හුඟක්ම පෘථග්ජන මිනිස්සු බෞද්ධ අබෞද්ධ දෙකොල්ලම නොදැන මේ වගේ දේවල් තමන්ට පොඩි අලාභයක් අපහසුයක් අමාරුවක් වුණ හැම අවස්ථාවකම දුකක් වුණ හැම අවස්ථාවකම ශාප කරනවා, වෛර කරනවා, දෙස් දෙවල් තියනවා, වස් කවි කරනවා කියනවා. මේක නිසා මුළු විශ්වයම කිලුටු වෙනවා. ස්වභාව ධර්මයේ ආපෝ තේජෝ වායෝ පඨවි හතරම ගහකොළ සත්වයෝ සියලු දෙනාට ඔය විස කිරණ ශක්තිය විසාරා යනවා. ඒක තමයි අපුඤ්ඤ අභි සංකාර. අනිඤ්ඤ අභි සංකාර කියන්නේ මේ අනාර්ය ධ්‍යාන. අනාර්ය ධ්‍යාන ලැබලා ඒ අනාර්ය ධ්‍යාන වටිනවා කියලා ඔය අරූපී අනාර්ය ධ්‍යාන ගිල්ලා අර අක්කන සූත්‍රයේ දේශනා කළානේ අර දීර්ඝායුෂ දේවනිකායවලට යනවා ඔය අනිඤ්ඤ අභි සංකාර ලැබලා. ඒවා නිවන අනන්ත අප්‍රමාණ කාලයකට බුදුවරු හත් දෙනෙක් බුද්ධත්වයට පත් වෙලා බුද්ධ කල්ප හතක් එනකම් ඔය නේව සංඥානා සංඥනට ගිය පුද්ගලයෙකුට නිවන වැහිනවා. ඒ අනංජාවි සංකාර නිසා. ඉතින් ඒක නිසා බුද්ධ දේශනාවේ මේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර මිනිස්සු නිතරම කරගන්නවා. ඒ වගේම අද ඔය භාවනා මධ්‍යස්ථානවල භාවනා කරන අනාර්ය අරූපී භාන කරන ඔය කසින භාවනා කරන සියලු දෙනා බලාපොරොත්තු වෙන්නේ බ්‍රහ්මත්වයට දේවත්වයට යන්නේ. ඒක තමයි දීර්ඝායුෂ දේවනිකාවලට ගිහිල්ලා මේ වර්තමාන බුද්ධ ශාසනය තුළින් ලබාගත හැකි අතේ තියෙන නිවන එතෙන්දි මාත්‍තර දාලා කැප කරලා අර දේවත්වයට බ්‍රහ්මත්වයට ගිහිල්ලා මතු බුදු වෙන බුදුන් දැක නිවන් දකින්නට ප්‍රාර්ථනා කිරීම ඉල්ලීම ආඥා කිරීම තමයි පුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර. ඔව්, දේවදත්තට දැන් බුදුහාමුදුරුවෝ කිව්වා මතු පසේ බුදු කෙනෙක් වෙලා නිවන් දකින්නවා කියලා. නිවන් දැකීම වහින්නේ නැහැ. හැබැයි කල්ප කාලාන්තරයක් අර අනන්තරික පාප කර්ම දෙකක් කළානේ. දෙක ඵල විපාක දෙන්න ඕන. දැන් තමන් මෙහෙමයි. තමන් දැන් මේ ධර්මය දන්න නිසා කළ යුතු දේ කරණීය ධර්මානපාන දන්න නිසා පන්සලේ හාමුදුරුවෝ කියන දෙයක් කියපුවා අපිට හාමුදුරුවන්ට දැන් වෙනස් කරන්න යන්න අමාරුයි. නමුත් අපි හරියට දැනගෙන ඒ පන්සලේ හාමුදුරුවෝ කියන ඒ උපේකාසිතෙන් නොඇසුනා වගේ ඉඳලා අපි පින් දෙනවා, පින් පවරනවා, පින් අනුමෝදන් කරනවා. අපි ඒක අභිසංකාරයක් කරගන්න. අභිසංකාරයක් වෙනවා. ඒකනේ අර ඒරප්පත්ත හාමුදුරුවෝ කොලයක් කැඩුවා. මේ කොලේ කැඩුවේ එක වෙලේ ඉඳන් මැරෙන මොහොත දක්වා මේ කොලේ කැඩුවේ එක නැවත නැවත විඳවා විඳවා අභිසංකාර කළා. ඒකත් එක්තරා ආකාරයක අභිසංකාරයක්. ඒකෙ මිදී නිදහස් වෙන්න තිබුණා එක මොහොතකින්. හැබැයි දැනගෙන හිටියේ නැහැ ක්‍රමය. අද වුණත් මිනිස්සු දන්නේ මේ කරුණු හතර, මේ සමාව ගැනීම, මෛත්‍රී කිරීම, පින්දීම, මේ කරුණු හතර හරියට කරනවා නම් ඕන කෙනෙකුට මේකෙන් දවස් හතකින් විදී නිදහස් වෙන්න පුළුවන්. නයෙන් මිදෙන්න පුළුවන්. මේක තේරුම් ගත යුතුයි. ඒ කියන්නේ පින කුසලයක් කරගන්න ඕනේ වෙන්නේ නැහැ ඉබේ. අර පින් දීලා පවරලා පුණ්‍ය පාප පහිනස්ස කරන්න. පින උපාදානය කරගත්තොත් ආලයෝ නම් අකුසලයක්. දැන් මුචාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කළොත් කුසලයක් වෙනවා. ඒක නොකළොත් අකුසලයක්. ඒක ඉතින් මිනිස්සු මේ සුහදව පිළිගන්නවා කියන සාදු කියන්නේ සුහද සුදු හදවත පිරිසිදු හදවතකින් පිළිගන්නවා කියන එකයි. දැන් ඔය හැබැයි ඔය සාදු සාදු කියන එක දැන් ඔය මේ ඔය මොකද්ද මොනවද අර කිරිපත්ගොඩ ඥානানন্দ හැමුදුරන්ගේ තියෙන්නේ ඒක මේ වෙන අර්ථයකින් කියනවා සාදු 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 කියලා තුන් පාර. ඔය හැම හාමුදුරුවම කිරිබත්ගොඩ ඥානানন্দ හාමුදුරුවන්ගේ ගෝල බාලයෝ මේක වැරදි විදිහකට අද පාවිච්චි කරන්න පටන් අරගෙන තියෙනවා. ඒක මේ බුදුදහමට ගැලපෙන එකක් නෙමෙයි. හැබැයි ඉතින් ඔය සාදු කියන එකේ අර්ථ තුනක් තියෙනවා. කායන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ සාදු මනසා සංවරෝ සාදු සබ්බත්ත සංවරෝ තුනම තියෙනවා. කායන සංවරෝ සාදු වාචාය සංවරෝ සාදු මනසා සංවරෝ සාදු තුනම සුහද වෙනවා නම් අන්න හරි සාදු. නමුත් ඒ මාත්‍යයක් දැනගෙන නෙමෙයි ඔය කියන්නේ. ඔව් 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 ඒකත් වැරදි. ඔව් දැන් මිනිස්සු කියනවනේ අනේ සාදු. ඔව් සාදු. ඒවා මේ වැරදි වැඩ වැරදි කතා. දෙන්න ඕන. දැන් අපි හිතමු ඔයා දානයක් දුන්නා කියලා. ඔය දානේ දුන්න දවසෙත් පින් දෙන්න ඕන. දවස් දෙකකට පස්සේ ආයි දානේ මතක් වුණා. මතක් වුණ ගමන් ඔයාගේ සියලු ණයකාරයන්ට සියලු ඥාතීන්ට සියලු පින් දීලා පුණ්‍ය පහිනස කරන්න ඕන. ආයි සුමානිකෙන් මතක් වුණා නම් එදත් පින් දෙන්න ඕන. ඒක කුසලයක් වෙනවා. ආයි මාසිකෙන් මතක් වුණා නම් ආයි පින් දීලා ඉවර කරන්න ඕන. ඒක බැරි වෙලාවත් මාසෙකට පස්සේ වුණත් ඒක පුණ්‍යාභි සංකාරයක් කරගත්තා නම් ඒක අකුසලයක් වෙනවා. පපංච ධර්ම. දැන් හේතු තුනක් තියෙනවා. රාග ද්වේෂ මෝහ. රාග ද්වේෂ මෝහ කියන තුන හේතු. තේරුණාද? ඒ තුන හේතු තුනක්. ඒකනි කිව්වේ තේසංචයෝ කියලා. අර තේසං හේතුන් තථාගතෝ වහ කියලා. ඒ ධම්මා හේතු පබා තේසං හේතුන් හේතු තුනයි තියෙන්නේ. රාග ද්වේෂ මෝහ. මේ රාග ද්වේෂ මෝහ කියන තුන යම් ආකාරයකට උද්දීපනය කරන්න වැඩි කරන්න ක්‍රියාත්මක කරන ධර්මතා තුනක් තියෙනවා. පපංච ධර්ම කියලා. ප්‍රපංච ධර්ම. ඒ තුන මොනවද? මාන දිට්ටි අවිද්‍යා. ඒ කියන්නේ හිත පපංච පපඩං වගේ හිස් බවෙන් පුරවනවා. පපඩං හිස්නේ. දැන් පපඩං වල මොකක්වත් ඇතුලේ නැහැ. හරියක් තියෙන්නේ මොනවද? හුලං. ඒ වගේ තමයි මේවත් පපංච ධර්ම. හිත හිස් බවෙන් පුරවනවා. රාග දේශමෝ කරන්න උපකාර වෙනවා. ඒකනේ දැන් ඔය මුසාවාදා පරුසාවාචා විසුනාවාචා සම්පප්පලාප. සම්පප්පලාප කියන්නේ තායි පපංච ධර්ම තුනේ එකතුව. පලාප සම්පප්පලාප. පප් කියන්නේ අර පපඩම් වගේ හිස් බවෙන් පුරවන හිස් වචන. ඒ පප් කියන හැම තැනකම පපංච කියන හිස් බව. ඒකේ හරයක් අර්ථයක් නෑ. නිවනට උපකාරයක් නෑ. නිවනට බාධක. ඒ නිසා ඒවට කිව්ව පපංච ධර්ම කියලා.
සරයි ස්වාමීන් වහන්සේ,
පසුගිය වකවානුවක මා ඉතාමත්ම රෝගාතුර වුණා. ඒ අවස්ථාවේ මට ලේ දෙන්න වුණා. තුන් දෙනෙකුගෙන් මට ලේ දුන්නා. එතකොට මම ණයයි මේ දෙයගොල්ලන්ට.
ණය දෙන්න පුළුවන් ලේ ගත්ත ගමම. ගත්ත ගමම දුන්නා නම් හරි. දැන් අපිට දානයක් දුන්නා නම් ණයයි. අපි අර පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් පින් දුන්නා නම් පින් පැවරුවා නම් පින් අරේ ඒවලෙම ණය මිදී නිදහස් වෙලා දානේවල. ඒ වගේ දැන් මොකක් හරි හේතුවක් නිසා ලේ දෙන්න වුණා. ඒ ලේ දෙන්න ගේ ගත්ත වෙලාවේ ජීවිතේ ලැබුව වෙලාවේ ඒක සිහිපත් වෙන හැම වෙලාවකම පින් දීලා පින් පවරන්නේ ඒ ලේ දුන්න අයට, ඒකට සම්බන්ධ වුණ අයට. එතකොට ණය මිදී නිදහස් වෙනවා. දවස් 7ක් පින් ණය මිදී නිදහස් වෙනවා. දැනුත් පුළුවන්, දැනුත් පින් දෙන්න. දැන් සිහිපත් වුණ හැම වෙලාවකම පින් දෙන්න. ඒකට සම්බන්ධ වූ ලේ දෙන්න, ලේ දුන්න ඒකට සම්බන්ධ වූ සහභාගී වූ සියලු දෙනාටම පින් දීලා පින් පවරලා මේ ජීවිතේ රැක දුන්නට, බේර දුන්නට මේ පිනෙන් යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා කියලා පින් දෙන්න එච්චරයි. ඔය සිහිපත් කළා පින් දෙන්න. එතකොට ණයෙ මිදෙනවා, ණයෙ බේරෙනවා. සතර සංගහ වස්තු. ඒක මේ සතර සංගහ වස්තු කියන එකේ තේරුම මේකෙ දෙපැත්තක් තියෙනවා. දානය, ප්‍රිය වචනය, අනික මොකද්ද? අර්ථචර්යාව සහ සමානාත්මතාවය. දැන් මෙතෙන්දී තමන්ගේ මේ සම්බන්ධතාවය සමුදය සමුදය වීවීම මේ හතරෙන්ම ගහලා බිඳලා ඉවත් කරන්න ඕන. මේ හතරෙන්ම සතර සංඝ වස්තු. මේ සංඝ කියන தത്വෙට පත් වෙන්න ඕන. සම්බන්ධ වෙන දේවල් වලින් මිදී නිදහස් විය යුතුයි කියන එකයි සතර සංඝ වස්තු. දැන් අපි දානයකින් අර පින්කමක් පුණ්‍යාවි සංකාරයක් කරගත්තා නම් ඒක සංඝ වස්තුවක් වෙන්නේ නැහැ. ඒ දානය අපි දුන්න වෙලාවෙම ඒ දානය අපි ණයෙන් විදී නිදහස් වෙන ආකාරයට නියමාකාරයට කුසලයක් බවට පත් කරගත්තා නම් අන්න ඒක අර සංඝා වස්තුවක් වෙනවා. ඒ වගේමයි ප්‍රිය වචනය පුද්ගලයෙකුගේ හිත කෝප කරන්නේ නැත්නම් හිතේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඇති කරලා ඒ පුද්ගලයාගේ හිත සමතේටපත් කරලා කුසලයක් කරගන්න උපකාර වෙන ආකාරයට ඒ ප්‍රිය වචනය පාවිච්චි කළා නම් එතෙන්දී ඒ සංඝා වස්තුවක් වෙනවා. මේ ආකාරයට ඒ සියලු දේ හතරම මේ සංසාර සම්බන්ධයෙන් මිදී නිදහස් වෙන ආකාරයට, ණය මිදී නිදහස් වෙන ආකාරයට පාවිච්චි කළොත් ඒක සතර සංඝා වස්තුවක් වෙනවා. සම්බන්ධය දිගටම පවත්වාගෙන යනවා නම් ඒක සංඝා වස්තු නෙමෙයි. ඒ මමත් නෙමේ. සමානත්වතාවය කියන්නේ මේ හැම කෙනෙකුටම නිවන් දකින්නට පුළුවන්. දැන් මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ ඕනම කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. ඒ නිසා අපිට දැන් අපි සමහර විටක සමානාත්මතාවයක් නැතුව යම් කිසි කෙනෙකුට අපි හිතමුකෝ දැන් ඔන්න කවුරු හරි මේ මොනවා හරි කියන කෙනෙකුට නිග්‍රහයක් කරනවා නම්, අපහාසයක් කරනවා නම් ඒ පුද්ගලයාට මෙහෙම පහත් කළ සලකනවා නම් ඒක සමානාත්මතාවය නෙවෙයි අසමානාත්මතාවය. නමුත් ඒ පුද්ගලයාටත් මේ නියම ධර්මයේ කොයි වෙලාවේ හරි අවබෝධ වූ ගමන්ම ඒ පුද්ගලයාටත් මගපල් ලැබෙනවා. ඒක නිසා අර මගපල්ලාභී පුද්ගලයෙක් නිතරම අර පදපරම පුද්ගලයාට අපහාසයක් අවමානයක් කරන්නේ. ඒ පුද්ගලයාටත් මේ සමානාත්මතාවයෙන් සලකනවා. දැන් බුදුහාමුදුරුවෝ අර මේ ආලෝක යක්ෂයාට, මේ අඟුලිමාල හාමුදුරුවන්ට, මේ වගේ අයට සමානාත්මතාවයෙන් සැලකුවා. සුනීතට, සෝපාකට, රජවරුන්ට වගේම බුක්කුසාති රජුරුවන්ට වගේම සුනීතට සෝපාකටත් මේ නිවන් මඟ ඵල ලබන්න පුළුවන් සමානාත්මතාවයෙන් විදියට සැලකුවා. වගේම තමන්ගේ රාහුල හාමුදුරුවන් පුතාට වගේම අර සුනීතටත් සැලකුවා. ඒකයි සමානාත්මතාව.
හාමුදුරුවනේ, අපේ රටේ බෞද්ධ දෙවිවරු ඉස්සරින්දලම හිටියා. වෙනත් දෙවිවරුත් ඉන්නවා. ඉතින් මේ බුදුන්ගේ කාලයේත් උදාහරණයක් වශයෙන් ගත්තොත් සමන් දෙවියෝ එදා ඉඳලම ඉන්නවා. ඉතින් මේ අයට අපි හැමදාම පින් දෙනවා. දැන් අවුරුදු 100 ගානක ඉඳලා පින් දෙන අයත් ඉන්නවනේ. ඉතින් මේ අය මේ தත්යෙන් තාම නිදහස් වෙලා නැද්ද? මේ දෙවිවරු.
ඔය දෙවිවරු ඔයගොල්ලෝ දේවාල හදාගෙන පූජාවට්ටි තියාගෙන දෙන පින් දෙන දෙවිවරු සම්මත දේව. බුදු දහමට අනුව දෙවිවරු කොට්ටාස තුනක් ඉන්නවා. උප්පත්ති දේව, සම්මත දේව, විසුද්ධි දේව. අංගුත්තර නිකායේ ටික නිපාතේ බලන්න. දේව කොට්ටාස තුනක් ඉන්නවා. මේ ලංකාවේ අද දේවාල හදාගෙන ඉන්න වඳින පූජාවට්ටි තියන පින් දෙන ඔය සියලු දෙනා සම්මත දේව. සම්මත දේව කියන්නේ කවද හරි මිනිහෙක් හැටියට ඉපදිලා මිනිහෙකුට කරන්න බැරි වැඩ ඊට වඩා උසස් මට්ටමින් කළාම ඒ පුද්ගලයාව දෙවියෙක් හැටියට සම්මත කරගත්තා. තේරුණාද? දෙවියෙක් හැටියට සම්මත. දැන් මහාසේන කියන බුදුහාමුදුරුවන්ගේ සමකාලීන රජුරුව ඒ කාලේ බුදුහාමුදුරුවන්ට බොහොම ගෞරව කරන ඔය කිරිවේර හදලා මේ කජර කියන කිහිරි ගමේ ඒ ලොකු සේවයක් කළා. ඒ ගමන මිනිස්සු මහාසේන රජුරුවන්ට දේවත්වයෙන් සලකලා එතන වැඳුම් පිදුම් කළා. ඊට පස්සේ ඒක කජරගම දේවාලය හැටියට අද සම්මත කරගෙන තියෙනවා. විභීෂණ කියන උපුල්වන්න උප්පලවන්න උප්පලවන්නා කියලා ඔය දෙවිනුවර රජ කෙනෙක් හිටියා. ඒ රජුරුව අනික් අයට වඩා ටිකක් නෙමේ හුඟක් මිනිස් ගුණ ධර්ම තියෙන නිසා දේවත්වයෙන් සලකලා දේවාලයක් හදාගෙන වැන්දා. දැන් මේ ළඟකදීම මං මේක උදාහරණයක් කියන්නම්. අනික් ලංකාවේ අනික් සියලු දෙවිවරු සම්මත දෙවිවරු මේ වගේ. මේ රන්වල කැලණි ගඟේ ඔය කොස්ගමින් එන රන්වල තොටුපළක් තිබුණා. මේ තොටුපළේ හිටියා ඔරුකාරයෙක්, තොටියෙක්. මේ තොටියා ඔය ගංවතුර ආපු කාලේ කාලේ පාලමක් තිබුණේ නැහැ. හංගල්ලේ කඩුවෙල කොස්ගම කොහෙවත්. මේ ගඟේ ගහගෙන ගිය මිනිස්සු එගොඩ මේගොඩ යන 60 ගානක් 70 ගානකගේ ජීවිත වේරලා දුන්නා. ඒ තොටියා මිය පරලොව ගියාම ඒ තොටියා රංගුල තොටියා දේවත්වයෙන් අලකලා අද කොස්ගම ඔය පූගොඩ හංගල්ල කඩුවෙල මේ හැම තැනකම රංවල දෙයියන්ට පින් දෙනවා, අදහසනවා, පූජාවක් ටික. මේ කවුද මේ? මේ මිනිස්සු. ඒක නිසා දැන් නියම දෙවියෝ ඉන්නවා. උප්පත්ති දෙවියෝ. උප්පත්ති දෙයියන්ට කාටවත් මිනිහෙකුට නම් දාන්න බෑ. දෙවියෝ ඉන්නවා. නියම උප්පත්ති දෙවියන්ට කිසි කෙනෙකුට නම් දාන්න බෑ. ඔය නම් දාලා තියෙන සියලු දේ දෙවියෝ, අයියානායක දෙවියෝ, හතර වරන් දෙවියෝ කියන්නේ ඒ කාලේ හිටිය චත්තාරෝ මහරජා, වෛශ්‍රව වෙසමුනි, විරූඪ විරූපාක්ක වෛශ්‍රවණ කියන මේ සතර වරන් රජවරු. ඒ හතරවරු දැන් සතර වරන් දෙවියෝ කරගෙන මිනිස්සු. ඒක නිසා සියලුම දේවාල හදලා පූජාවට්ටි තියලා ඔය වැඩ කරන මේ දෙයියෝ සම්මත දෙයියෝ මිසක් නියම දෙයියෝ නෙමෙයි. නියම දෙයියෝ ඉන්නවා, උප්පත්ති දෙයියෝ. ඒ අයට දේවල් හදන්නෙත් නැහැ, මොකක්වත් නැහැ. හැබැයි ඒ අයට අපි නියත වශයෙන්ම පින් දෙන්න ඕන. අපි ඔය දෙන පින් එයාට ලැබෙනවා. ඒ නිසා අපි සබ්බේ දේවා. අපි පින් දෙනකොට කොහොමද? සබ්බේ දේවා, සබ්බේ භූතා, සබ්බේ සත්තා කියලා පින් දෙන්න ඕන. සදාකාලිකව මේ මිහිතලේ දෙවියෝ ඉන්නවා, පින් ගන්නා ඉන්නවා. ඒ නිසා මේක තේරුම් අරගෙන ඕන දෙවියන්ට පින් දෙන්න. දෙවියන්ට පින් දීම කළ යුතුමයි. මොකද දෙවියන්ට පින් කමක් කරගන්න බෑ. අපි දෙන පිනෙන් යැවෙන යැපෙන අය දෙවියෝ ඉන්න. ඒක උනේ මේ ආවස්කන්ධ පුරාණයේ කියලා මේ කෝට්ට රාජධානිය කාලේ විෂ්ණු පුරාණය ස්කන්ධ පුරාණය මේ ඔය මේ කඩුවෙල මොකද්ද අර පත්තිනි පුරාණය මේ වගේ මේ දකුණු ඉන්දියාවේ හිටිය යම් යම් අයගේ පුරාණ කතාවල් ආවා. මේක නිසා අර බෞද්ධ දේවාල මේ අර හින්දු ආගමේ දේවාල වලට සම්බන්ධ කරගත්තා. මොකද හින්දු රජවරු මේ කාලේ හින්දු බලපෑමක් තිබුණ නිසා. ඒකයි උනේ. හැම තැනකම හැම දේවාලයකම දැන් අත් වශයෙන් මේ සමන්දියන්ටත් ආවා. මොකද්ද මේකේ නමක් දැම්මා? ඔය දැන් රත්නපුරේ තියෙන සමන්දේවාලයට ඒ කාලේ කිව්වේ වෙන නමක් කිව්වේ. මොකද්ද වෙන නමක් දැම්මේ? නෑ 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 නෑ. මොකද්ද ඈ? නෑ 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 වෙන නමක් කිව්වා. ඒක නම තියෙන තම නමුත් ඒක වෙන මේ මේ දැන් ඔය මේ උප්පලවන්නා විෂ්ණුනා වගේ මහසේන දේවාලේ මේ කතරගම කඳ සුරින්දු වුණා වගේ සියලු තැන්වල මෙතෙන්ටත් නමක් දැම්ම. නමුත් ඒ නම කොහොම හරි මතුවෙලා ආවි නෑ. ඒක ධර්මතාවය. ඔව් ඒක ඒක නිසාත් වුණා. ඒක නිසා දේවීන් වහන්සේලා මේ හින්දු ගෑනුනේ හිටියේ. ඉතින් ඒක නිසා පන්සලට යනකොට දේවාලයක් හදන්න වුණා. ඇයි දැන් බිසවට වඳින්න අර හින්දු දේවාලේ පන්සලෙන් පැත්තකින් හැදුවා. ඒ වගේ තමයි හැමතැනම ඩල්ලා මාලිගාවෙත් ඉස්සරහා හින්දු කෝවිල හැදුවා. ඒකයි පන්සලවල දේවාලය තුනේ. ඊට පස්සේ ඉතින් මේ අපේ හාමුදුරුවරු ආදායම් මාර්ගයක් හැටියට අර දේව පූජා පවත්වලා බාරහාර කරලා හොඳට මේක ව්‍යාපාරයක් කරගත්තා. ඒ මේ දුෂ්ටි හයක්. මමත්වය, මම මගේ කොට, අත්ත කියන්නේ මමත්වය අස්මිමානය, මම මමත්වය අස්මිමානය මඤ්ඤතාවය. ඒක තම සංඥානාම. ඒකෙන් තම මැනලා කටයුතු කරන්නේ. ඒ දිෂ්ටි හය තම අර ඊයේ කියපු සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ තියෙන. දැන් රහත් කියලා බුද්ධ කාලේ කිව්වා ඔය ගයාකාශ්‍යපගේ හිටපු සියලු දෙනා රහත්. අරහත් කියන්නේ රහ බැලීම අත්හැරිය. දැන් මාගදී භාෂාවේ ත්‍රිපිටකේ කොහෙවත් නැහැ අරහත් මිසක් රහත්. අරහන්ත, අරහත්, අරහතු මේ මගඵලලාභී සියලු අර උත්තමයන්ට කියන්නේ අරහතු. දැන් අරහතුන් වහන්සේට නම් 21ක් තියෙනවා. අජාතං, අභූතං, අකතං, අනුපායෝ, අනපායෝ මෙහෙම නම් 21ක් තියෙනවා. අවසාන වචනේ තමයි අත්තරිය නිසා අරහතු. අජාතං, අභූතං, අකතං, අසංගතං, අකතඤ්ඤතෝ, අනපායෝ, අනුපායෝ, අනනිසිතෝ මෙහෙම නම් 21ක් තියෙනවා. 21 මායෙන් ආයෙන්නේ පටන් ගන්නේ අවසාන වචනේ තමයි අරහත්. අරහතු රහතෝ කියලා ඒ කාලේ බුද්ධ කාලේ මාගදී භාෂාවේ පාවිච්චි කරලා තියෙනවා. අවිඥාලාභීන්ට අර ගයාකාශ්‍යපගාව හිටිය පිරිස රහතුන්. දැන් අර කොසල් රජුරුවත් කිව්වනේ අර රහතුන් අර රහත්තය යනවා කියලා හැදෙන්නේ. අරහත් කිව්වේ නෑ ඒ හැද. අර එක කතාවක කොසල් රජුරුව බුදුහාමුදුරුව බලන්න ගියාම අන්න අපේ මගේ රහතුන් යනවා කියලා. අරහතෝ කිව්වේ නෑ රහතුන්. ඒක හරි රහතුන් ඒ අය. ඔව් ඔව් උපක්‍රමේ ඒ කාලේ තිබුණ රහතුන් කියලා නමක්. හැබැයි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයව කවදක්වත් මඟඵලලාභී රහතුන් නෙමේ අරහතුන්. දැන් ඔය පිටිදුවේ හාමුදුරුව රහත් මිසක් අරහත් නෙමේ එහෙමනේ කියන්නේ. එයා කියන්නේ රහතුන්. අර රහතුන් නැගීම කියන්නේ අරහතුන් නෙමේ. දැන් අර තව පොතල් ලියලා තියෙන්නේ රහතුන්. ඒක හරි. රහතුන්නේ ඒක හරි. හැබැයි අරහතුන් නෙමේ, අරහත් නෙමේ. තියෙනවා. ඒකින් ඒගොල්ලන්ට කිව්වා රහතුන් කියලා. ඒක මහායානික මහායානීය අදහසනේ. ඒ කියන්නේ කාගෙද? ඔය ඉතින් එහෙම වෙන්න ඇති. ඒගොල්ලෝ ඉතින් එහෙම කියනවා ඇති. ඒක මහායාන සංකල්පයක්. මහායාන තියෙන්නේ එක්කෙනයිනේ බුද්ධත්වයටපත් වෙන්නේ. එක යානියයි තියෙන්නේ මහායානිය විතරයි. අරහන් ධානයේ ඒගොල්ලන්ගේ නැහැ. පච්චේක බුද්ධ ධානයේ නැහැ. ඒක නිසා ඒගොල්ලෝ ඉතින් මහායාන සංකල්පයක් තමයි අරගෙන තියෙන්නේ. මහායාන සංකල්පයේ එක්කෙනයි ඒක බුදු කෙනෙක් විතරයි. ඒක හරි. වැසිකිලි කැසිකිලිය. ඔව්, බුද්ධ කල්පය කියන්නේ බව උදුරා දමන්නට යන කාල පරාසය බුද්ධ කල්පය. බව උදුරා දමන්නට සුදුසු පරිදි ධර්මය තියෙන කාලය බුද්ධ කල්පය. බව උදුරා දමන්නට, කෙලෙස් උදුරා දමන්නට මග පේන, මග පිකාස කරන, මග අනුගමනය කරන්න පුළුවන් කල්පය බුද්ධ කල්පය. ඔව්, ධර්මය පවතින කාල පරාසය බුද්ධ ධර්මය බුද්ධ කල්පය. බෞද්ධරාදමන්ට බැරි කාල කාල පරාසය අබුද්ධ කාල පරාසය. බුද්ධ කියන වචනේ කිසි තැනක අතීත ඉතිහාසයේ පුද්ගලයෙකුට සඳහන් කළේ නෑ. නාම පදයක් නෙමෙයි, ක්‍රියාපදයක්. මේක අවුරුදු 3400කට පස්සේ මේ පුද්ගල සංකල්පයකට ආවහම බුද්ධ කියන එක නාමයක්, නාම පදයක් වුණා. මේක ක්‍රියාපදයක්. බුද්ධං, බුද්ධෝ ඔක්කොම ක්‍රියාපදයක්. බව උද්දුරා දැමීම බුද්ධ. භාග්‍යවතුන් වහන්සේට ඒ කාලික විභජ්‍යවාදියා කියලා. එහෙම නැත්නම් ගෞතම ශ්‍රමණයන් වහන්සේ. එහෙමයි කිව්වේ. ශාක්‍ය මුනිේන්ද්‍රයන් වහන්සේ, මහා මුනිේන්ද්‍රයන් වහන්සේ. එහෙම කිව්වේ. ඊට පස්සේ කාලයක් යනකොට බුද්ධ කියන නමක් පටබැඳුණා. ඒක අර නාමපදේ ක්‍රියා, මේ ක්‍රියාපදේ නාමපදයක් වුණා. ඔව්, විසුද්ධි දේව. විසුද්ධි දේව කියනවා අරහතුන් වහන්සේලාට. සියලුම අරහතුන් වහන්සේලා විසුද්ධි දේව. පින් දෙනවා, පින් අනුමෝදන් කරනවා, පින් පවරන. ඔව්,
අපිට අවශ්‍ය නැති දෙයක් දැන් කුණු හැටියටනේ අපි සලකන්නේ. ඒක අවශ්‍ය නැති දෙය ඇයි කෙනෙකුට දෙන්නේ?
නැ, පින් අවශ්‍යයි ඉන්නවා. පරදත් වූ ජීවීන්ට පින් අවශ්‍යයි. පින්කමක් කරගන්න බැරි අය ඉන්නවා. එයාට දැන් භූතයන්ට, පෙරේතයන්ට, භූමාටු දෙවියන්ට එයාට පින්කමක් කරගන්න බෑ. රූපී බ්‍රහ්මයන්ට, සමහර මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට, භූතයන්ට, පෙරේතයන්ට පින්කමක් කරගන්න බෑ. ඒක නිසා මිනිස්සු පින්කමක් කරලා එයාට පින් දෙනවා. ඒ තත්ත්වයෙන් මිදී නිදහස අර කුසලයක් කරගන්න පුළුවන් තැනකට පත් වෙන්න. ඒකයි පින් දෙන්න, පින් පවරන්නේ, පින් අනුමෝදන් කරන්න. මේක තේරුම් ගන්න ඕන. එයාට පින්කමක් කරන්න බෑ. ඒකයි පරදත්තූප ජීවීන් කියන නම අනුන් දෙන පිනෙන් යැපෙන. ඒගොල්ලන්ට පින් දුන්නේ නැත්නම් දැන් ඔයාගේ අම්මා හරි තාත්තා හරි ඒ වගේ අතීතයේ කවදා හරි මැරිලා දැන් භූතෙක් පෙරෙතෙක් වෙලා ඉන්නවනම් ඔයාගෙන් පින් ගන්නම ඇහිලා බලා ඉන්නවා. ඔයා පින් දෙන්න ඕන, එයා උමුදවන්න. ඒක නිසා එයාට අපි පින්කම් කරන්න පුළුවන් අය පින්කම් කරලා, පින් දීලා, පින් පවරලා, පින් අනුමෝදන් කරලා ඒ අයවටත් අර මගට පාරට ගේන්න පුළුවන් ආකාරයට පින් දෙන්න ඕන. එයව මුදවා නිදහස් කරන්න. කෝටි ප්‍රකෝටි ගානක් දැන් මෙතෙන්ට වුණත් මේ පින් දෙන අවස්ථාවක ගනින්න බැරි හිතන්න බැරි ප්‍රමාණයක් දෙනෙක් ඇහිලා ඉන්නවා බලාගෙන ගොටු අල්ලගත්ත හිඟන්නු බේලියක් වගේ ඉන්න. සියලු දෙනා පිම්බ ගන්න බලාපොරොත්තුවේ නොයිවසිල්ලෙන් ඉන්න. අපි ඒ අයට කැපකොට අර ගොටුව පිරෙන්න පින්දෙන්න. ඒක උපමාව තමයි කෝප්පේ පිරෙන්න වතුර වක්කොන්නාගේ උන්න මේ උදකන් වට්ටම්. ඒව මේව ඉතෝ දින්නම් පේතානම් උපකප්ප. දැන් මේක කෝප්පේට වතුර දැම්මට හරියන්නේ නැහැ. කොහෙන්ද දෙන්න ඕන? අර රාගෙන්තොර ද්වේෂෙන්තොර මෝහෙන්තොර පිරිසිදු වූ සිතකින් තමයි පින් දෙන්න පින් පවරන්න පින් අනුමෝදන් කරන්න. රාගයක් දිනනනම් අනේ මගේ අම්මම වෙලා ආයි ඉපදෙන්න ඕන මේ පිනෙන් කිව්වා නම් රාගය සාමෝහය. අඬනඳ පින් දෙන්න බෑ කියලා තිරෝකුඩ සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා. සම්පූර්ණ වැරදි. අඬන ඒක වැරදි. කෝලං කෝල අනාගාමි පල්ලට ඒක බී. ඔබ ඒවා යම් යම් වෙනස්කම් තියෙනවා. දැන් අපිට දැන් මිය පරලොව ගිය ඕනම කෙනෙකුට පින් දෙන්න පින් පවරන්න පුළුවන්. පින් ගන්න කෙනෙකුට විතරයි පින් අනුමෝදන් කරන්න පුළුවන්. අනුමෝදන අනු කියන්නේ අලුතෙන් මනසෙන් දන්වනවා. අපි මනසෙන් දන්වනවා ඒකයි අනුමෝදන. එනිසා අපි ඇයට මේ පින් දෙන්නේ අර මනසෙන්. අපි දැන් ටෙලිෆෝන් දැන් ඔය සෙල්ටෙල් තියෙනවනේ මේකේ අපිට තේරෙන්නේ නැහැ තරංග යනවා කියලා. නමුත් අපේ හිත පිරිසිදු වුණාම මේ තරංග හැටියට ඒ පින්කම් අපි අර මනසෙන් දන්නු උදේ එයට යනවා. ඒ අනුව ඒ අය පින් අරගෙන ඒ අය මුදී මුදවා නිදහස් කරන්න පුළුවන් විදී නිදහස් වෙනවා. හැබැයි පින් ගන්න නොගන්න සියලු දෙනාට පින් දෙන්න පින් පවරන්න පුළුවන්. පින් දැන් අපි හිතමුකෝ අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි නැති වුණාම ඒ අම්මා හරි තාත්තා හරි දැන් මනුෂ්‍ය ලෝකේ දරුවෙක් වෙලා ඉපදිලා ඉන්නවා. හැබැයි අපි ඒ දරුවට අපි දෙන පින ගන්න බෑ. හැබැයි අපිට පින් දෙන්න පුළුවන්. ඇයි අපි පින් දෙන්නේ? අපි අර අම්මගෙන් තාත්තගෙන් ලැබූ උදව් උපකාර වලට අපි දැන් ණය ගෙවලා මිදි නිදහස් වෙන්න පින් දෙන්න පින් පවරන්න පින් අනුමෝදන් කරන්න ඕන. ඒ අපි මිදි නිදහස් වෙන්න. ඒ අපි මිදි නිදහස් වෙන්න පින් දෙන්න පින් පවරන්න ඕන පින්කමක් කරලා. ඒක නොකළොත් අපේ ණය ගන්න දිනුවෙන් මිදි නිදහස් වෙන්න අර කුසලයක් බවට පත් වෙන්නේ නැහැ. හැබැයි ඒ අපි දෙන පින සියලු දෙනාට ගන්න බෑ ඒ අවස්ථාවේ. ඒ නිසා මනුෂ්‍ය ලෝකේ දරුවෙක් වෙලා ඉපදුනොත් අපි දෙන පින ගන්න බෑ. සෝතාපට්ටි ඵලයට පත් වූ කෙනෙක් නම් පින් ගන්නෙත් නැහැ, පින් අවශ්‍යත් නැහැ. ඉතහාට පින් ගන්න නැහැ. ඔව්. ඒ තිරිසං ආත්මවල ඉපදුණු තිරිසනුන්ටත් දැන් හරකෙක් වෙලා ඉපදුනා නම් ඒ දෙන පින හරකට ගන්න බෑ. හැබැයි අපි කොහොම වුණත් කවුරු වෙලා ඉපදුනත් අපි මිදී නිදහස් වෙන්න අපි පින් දෙන්න ඕන, පවරන්න ඕන, පින් පිටවන්න, පින් ගමක් කරලා. ඔව්. ඒක තියෙනවා ඔය මේ වේදාගමෙත් තියෙනවා බෞද්ධාගමෙත් තියෙනවා. මේ බම්බයක් පමණ වූ ශරීර කූඩුව තුළ චක්‍ර හතක් හරියට ඔරලෝසුවක දැතිරෝධ හතක් ක්‍රියාත්මක වෙන්න වගේ මේ එකකට එකක් සම්බන්ධයි. මේක අර දැන් ඔරලෝසුවේ පළවෙනි දැතිරෝධ ක්‍රියාත්මක කරන වගේ මෙතන දැන් මේ හුස්ම කියලා අපි කිව්වට මේක භාගදී වචනේ හුස්ම. අපි මේ හුස්ම ගැනීමෙන් තමයි පළවෙනි චක්‍රය කරකවන්නේ. මේ අනුව චක්‍ර හතක් මොළයේ තමයි බලවත්ම චක්‍රය. ඒ නිසා මේ ශරීර කූඩුවේ මේ ඇඟ ඇතුලේ චක්‍ර හතක් කරකිනවා. ඇතුළත ඇතුළාන්ති. බාහිර නෙමෙයි. බාහිර දකින්න හැ එකක්. ඕරාව මේ මේකෙන් බාහිරව යනවා. ඕරාව කියන එක දැන් හැම මිනිහෙකුගේම මේ ඔය ශරීර කූඩුව වටා ඔය ශරීර කූඩුවේ ප්‍රමාණයටම කිට්ටුව ලොකු ඕරාවක් තියෙනවා. ඔය ශරීර කූඩුවටම ප්‍රමාණවත් වූ ලොකු ඕරා එකක් ඕරාවක් තියෙනවා. ඒක මොහොතින් මොහොත පෘථග්ජන පුද්ගලයෙකුගේ ඕරාවේ පාට විවිධත්වයට පත් වෙනවා. නානා තත්ත්වයට පත් වෙනවා. පෘථග්ජන පුද්ගලයෙකුගේ නානා තත්ත්වයට පත් වෙනවා. අර අලෝභ අදේශ අමෝහ කියන යහපත් පිරිසුදුකෙන් දැන් මේ බණ අහනකොට දැන් මේ වගේ හොඳට සාවධානව මේක අහගෙන ඉන්නකොට බොහෝ අයගේ ඕරාව ශ්වේත වර්ණ සුදු වර්ණ තියෙනවා. බොහොම කලාතුරකින් කෙනෙකුගේ තමයි මේ වෙනත් කිලුටු වර්ණයක් තද කොළ නිල් තද දම්පාට දුඹුරු රතු තද අමුතු කහවක් වාගේ පාටවල් තියෙන්නේ රාගය ద్వේෂය මෝහය නිසා. නමුත් යම්කිසි මගඵල ලැබූ කෙනෙක් නම් මේ ඕරයක ඒ සියල්ලට වඩා වෙනස් අර ෂඩ්වර්ණ බුද්ධ රශ්මියට කිට්ටුව තියෙන ෂඩ්වර්ණයක් තියෙනවා. ඔව් වාපිච්චම් නිසා ඒකන කියන්නේ පිත්තාබාධා සෙම්මාබාධා. ඔව් ඒකත් දැන් මේක දැන් අපි කරගත්ත දේ ඒකත් තියෙනවනේ. දැන් මරණයට පත් වෙනකොට කම්මක්ඛය මරණය, ආයුක්ඛය මරණය, උභයක්ඛය මරණය, උච්ඡේද මරණය. මරණ හතරක් තියෙනවා. කම්මක්ඛය මරණය වෙලාව අපි ගෙනාව කර්ම ශක්තිය ඉවරුනහම මැරෙනවා. අපි ගෙනාව ආයුෂ ඉවරුනහම මැරෙනවා. ඒක නිසා කම්මාබාධයක් තියෙනවා. අර කම්මාබාධය එක පාට අපි දන්නේ නැතුව මේ පဋාණ ප්‍රකරණේ තියෙන අර 16 කර්ම පဋාණ ප්‍රකරණේ තියෙනවා. ඔය කම්ම එක කම්මය එකක් කම්ම. ඒ කර්මය ආපු ගමන් මොහොතකින් කම්මාබාධයක් ඇවිල්ලා ජීවිතේ නැති වෙලා යනවා. අනික් ආයුෂ තියෙනවා. ශක්තිය තියෙනවා. නමුත් කර්මයේ ඊට වඩා බලපාන කර්මෙන් පැනනවා. ඔ මාර්ගයක් ආවා කියලා අපි සිංහලෙන් කියනවා. හැබැයි ඒක කර්මයක්. තමන් කරගත්ත මිටි ඉස්සර කරගත්ත දෙයක්. ඔව් පරදත් උපජීවීන්ට ගන්න පුළුවන්. පරදත් උපජීවීන්ට සහ ගන්ධබ්බ කොටසට දෙකටම ගන්න පුළුවන්. අන්තර්වායික ගන්ධබ්බයන්ට ගන්න පුළුවන්. ඒකේ වෙනස නම් හුඟක් අඩුයි. වෙනස් වීම තියෙනවා. අනාගාමී ඵලයට පත් වුණාට පස්සේ ඒක වෙනස් වීම හුඟක් අඩුයි. අරහත් ඵලයේදී කිසි දෙයක්ම වෙනස් වෙන්නේ නැහැ. මොකද්ද?
අපේ දැන් මේ ශරීර මිනිස්සුරට
ඔව්
ග්‍රහ ලෝකවලින් බලපෑම් තියෙනවා කියලා අපි
හිතනවා. තියෙනවා. තියෙනවා. ආපෝ තේජෝ වායෝ පඨවි නේවත් තියෙනවා. දැන් අපි මේක ගැන හරියට හිතුවොත් දැන් මේ පෘථුවිය කියන එක මේ හරියට දැන් අපි මේ චක්‍රාවාටයෙන් එළියට ගිහිල්ලා බැලුවොත් මේ පෘථුවිය හරියට මේ උඩ තියෙන දොඩම් ගෙඩියක් වගේ. හැබැයි මේ දොඩම් ගෙඩිය වටේට තව දොඩම් ගෙඩි දැන් මේකේ නවග්‍රහ මණ්ඩලයක් තියෙනවා. තව ගොඩම් ගෙඩි ලොකු ඒවා හෝ පොඩි ඒවා හෝ නමයක් තියෙනවා. ඒ නම දෙනාගේ අර බලයට තමයි මේක වැටෙන්නේ නැතුව තියෙන්නේ. තේරුණාද? එතකොට බලපෑමක් නැත්නම් මේ පෘථිවිය ඔහොම තියෙන්න බෑ. තේරුණාද? හැබැයි මේක බැරි වෙලාවත් මේ නම දෙනාම කරකිනවා. ඒ කරකීමේ ශක්තියක් උපදින කම්පිතම් ප්‍රකම්පිතම් සම්පකම්පිතම් ඒ කැරකීම බැරි වෙලාවත් නැවතුනොත් මොකද වෙන්නේ? දැන් අපි හිතමු ලෝකේ කැරකීම අපි විනාඩි 2කට 5කට නැවතුවා. නැවතුණා. මොකද වෙන්නේ? නෑ ගිනි ගන්නවා බුස්ට් ගහලා. කැරකීම නැවතුණ ගමන් එක විනාඩියකින් සුන්නත් දූලි වෙලා අළු වෙලා යනවා. කැරකෙන නිසා තමයි අර බලපෑම් අනිග්‍රහයන්ගේ බලපෑම් තියෙන නිසා තමයි ඒ නියම් විදියට කරකිලා මේක පවතින. එහෙම වෙන ඒවත් තියෙනවා, එහෙම නැති ඒවත් තියෙනවා. දැන් තව මේ අවසාන ප්‍රශ්නේ එහෙම වෙන ඒවා වැඩි. දැන් විඥානය මේකෙන් ඉවත් වුණ ගමන්ම එක චිත්තක්ෂණයක් හෝ චිත්තක්ෂණයෙන් කෝටියෙන් එකක්වත් නැතුව අලුත්ම විඥානයක් මොහොතකින් හදා ගන්නවා සියලුම ඕපපාතිකව උපදින සත්තු. භූතයෝ, පෙරේතයෝ, දෙවි දේවතාවෝ, සියලු බ්‍රහ්මයෝ. තල 31න් 29ක්. ඕපපාතික අන්තර්භවයක් නැ, අතරක් නැ. මෙතන මෙතන අතාරිනකොට මෙතන අල්ලගෙනයි අතාරින්නේ. ඒක ඒක ඕපපාතික. හේතුව මොකද? අම්මා කෙනෙක් ඕන්නේ නැ, බිමක් ඕන්නේ නැ, තැනක් ඕන්නේ නැ, මව් කුසයක් ඕන්නේ නැ, බිත්තරයකට යන්නේ නැ. ඒක නිසා අන්තර්භවයක් නැ. ඕපපාතිකව උපදින අය 99%ක් ඉන්නේ අම්ම කෙනෙක් ඕන්නේ නැ, තාත්තා කෙනෙක් ඕන්නේ නැ, බිමක් ඕන්නේ නැ, තැනක් ඕන්නේ නැ, අන්තර්භවයක් නැ. ඒක නිසා සියලු භූතයෝ, සියලු පෙරේතයෝ, සියලු දෙවියෝ දිව්‍ය ලෝකයේ, සියලු බ්‍රහ්මයෝ බ්‍රහ්මතල 20 ගානේ සියලුම තැන්වල ඕපපාතිකයි, අන්තර්භවයක් නැ. ඊට පස්සේ මේ මනුස්ස ලෝකයේ අණ්ඩජ දලාභුජ කියන දෙකම බිත්තරයකින් උපදින මාළු කුරුල්ලෝ සහ අනිකුත් ඔය උරංගයෝ වගේ සත්තු, කූඹි වගේ, වේයෝ, කඩි ඒ වගේ සත්තු කෝටි ප්‍රකෝටි ගණන්, මිනිස්සු වගේ කෝටි ගුණයකට වැඩි ඒ බිත්තර වලින් මිනිස්සයෝ මේ සහ තිරිසන් සත්තු වලින් කොටසක් මව් කුසයකින්. ඒ මව් කුසයකින් උපදින අය සහ බිත්තරයකින් උපදින අය එකපාරට මව අම්මා කෙනෙක් එකපාරට ලෑස්ති වෙලා නැහැ මේ කර්ම බීජ පොදිය ඔක්කාන්ති කරගන්න. ඒ නිසා ඒ කර්ම බීජ පොදිය ඒ මව් කුසක් ලැබෙන තාක්කල් අර කාලං කරෝති කියලා කෙලෙස් පොදිය අරගෙන සරිසරනවා මව් කුසක් හොය හොය. ඒ අය අන්තර්භවිකයි. අනික අය අන්තර්භවික නැහැ. එතකොට බිත්තරයකින් උපදින සත්තු සහ මව් කුසකින් උපදින සත්තු විතරයි අන්තර්භවික වෙන්නේ. ඊට අමතර අන්තර්භවික තත්ත්වයක් තියෙනවා. අර ඒක බීජ සූත්‍රයේ මහාවේදල්ල චූලදේවදල්ල සූත්‍රයේ ප්‍රකාශ කළා. මේ අනාගාමී අන්තර්භවික කියලා තත්ත්වයක් තියෙනවා. අනාගාමී තත්ත්වයට පත් වෙලා සුද්ධාවාස හතරට යන්න නම් අර අරූපී ධ්‍යාන වඩන්න ඕන. එතකොට අර අරූපී ධ්‍යාන නොලැබූ නමුත් අර ඒක බීජ තත්ත්වය පසු කළ න ආගාමී වූ අයි කොහත් වෙන තැනක උපදින්න බැරි අය අනාගාමී. ඒක නිසා සුද්ධාවාස හතරට යන්නත් බැරි වුණා නම් අරහත් තත්ත්වයට පත් වුණ බැරි වුණා නම් ඒ අය අර අන්තර්භවික අනාගාමී ගන්ධබ්බ කොටස් දෙකක් ඉන්නවා. එකක් සසංකාරික, එකක් අසංකාරික. එහෙම ඉන්නවා. හැම නෑ සමහර මිනිස්සු ගන්ධබ්බ අවස්ථාව නැති වෙන අයත් ඉන්නවා. දැන් සමහර මිනිස්සු ඉන්නවා දැන් මේ මැරෙන්න ඉස්සෙල්ලා අපිට දැන් නැතුවට විඥාන බීජයක් මව කුසකට එනවා. දැන් මාස 10ක් මව කුසේ ඉඳපාය. නමුත් එහෙම අවස්ථා තියෙනවා. මේ මැරෙන්න ඉස්සෙල්ලා සමහර විට විඥාන බීජයක් මව කුසක තැන්පත් වෙනවා. හැබැයි මව කුසෙන් අර එළියට එන්න ඉස්සෙල්ලා මැරෙනවා. එහෙම අවස්ථා ඔය අර බොහෝ අයගේ ඓතිහාසික තියෙනවා. එහෙම බොහොම කලාතුරකින්. බොහොමත්ම කලාතුරකින්. නමුත් 99.9%ක්ම අඩු ගානේ දින කීපයක් සති කීපයක් හරි අර ගන්ධබ්බ තත්වයේ ඉන්නවා පෘථග්ජන මව කුසකට එන පුද්ගලයෝ. දැන් ඔය සෝතාපට්ටි ඵලයට පත් වෙන දෙවියෝ ඉන්නවනේ. ඒ දෙවියන්ට එතන ගන්ධබ්බ තත්වයක් නැහැ. ඒ දෙවියෝ චුත වූ ගමන්ම මව කුසකට එනවා. ඊට පස්සේ ඉපදිනවා. ඒක මව කුසකට එන්න ඕන. එතකොට ගන්ධබ්බ අවස්ථාවක් නැහැ. එතකොට ගන්ධබ්බ අවස්ථාවක් නැහැ. දෙවියෝ ටක් ගාලා ඒ සම්මාදිටික දෙවියෝ මව කුසකට එනවා. මාස 10 ඉඳලා උත්පත්තිය ලැබෙනවා. ඒ අතරතුර ගන්ධබ්බ වෙලා එන්න ඉඩ තියෙනවා. එහෙම එන්න ඉඩ තියෙනවා. නමුත් අර දෙවියෙක් ආවොත් එහෙම වෙන්නේ නැහැ. හොඳයි, එහෙනම් මං හිතන්නේ දැන් ඉතින් වෙලාව අදට පහු වුණා. තවත් තුඟක් මේ ධර්මයේ ගැන, කර්මයේ ගැන, මේ පැවැත්ම ගැන, නිවන ගැන නොයෙකුත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි තව දවස් දෙකයි තියෙන්නේ. තව දවස් දෙකයි තියෙන්නේ. දැන් මේක මේ භාවනා වැඩසටහනේ වෙන පෙර භාවනා වැඩසටහන් වලට අදාළව එච්චර වැදගත් ප්‍රශ්න ඇහුව අඩුයි කියලා මට හිතෙනවා. ඉතින් ඒක නිසා අර මීට ඉස්සෙල්ලා භාවනා වැඩසටහන් වල CD වලත් මේ ප්‍රශ්න අහලා ප්‍රශ්න උත්තර ලබාගෙන තියෙනවා. ඒවත් දෙකක් තුනක් හරි අහන්න. එකයි දැන් භාවනා වැඩසටහන් දෙක තුනකට ආවහන් පස්සේ දැන් එක භාවනා වැඩසටහනක අහන ප්‍රශ්න බොහෝ දුරට ඊගාවකේ අහන්න. මේ කරුණු සුතං සුසුතං බහුසුතං සුතදර වෙන්න ඕන. එකයි එකකට විතරක් ඇවිල්ලා මේක මේ ආනපාන සති සමාධිය උනත් නියම නිවැරදි ආකාරයට පැහැදිලි විදිහට මේ පිළිවෙත මාර්ගචර්යාව අනුගමනය කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ සඳහා සියලු අවස්ථා හැකියාවන් පූර්ණ කරගන්න ඕන. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න. පින් දෙන්න පින් අනුමෝදන් කරන්න මේ ගාථාවන් කියන. එත්තාවතාචම්මේ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං තූ සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං තූ සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං තූ සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ පාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බාන පත්තියා.